അത് ദദാസ് വിസിതുനെ ഡിസംബർ മാസ ദഹവന ഇരിദ ആധുനിക സത്യമത് ഭവ പുണു കറന്നൻ സന്ദഹവന ബടിസതഹൻ മാലാവി തവത് ബടിസതഹനകതായി അപ്പ സീലു ദിനാമ സംബന്ധവന്നെ ഈ സന്ദഹ വെടിസതഹനട്ട് സംബന്ധ നിസരണമനെ സംബന്ധവന് നമുക്ക് അന്നവസരായി പൂജനീയ ലോളുകൊട്ട ധമ്മസാഗർ സ്വാമിൻ വഹൻസേവത് ഗാലേ ധമ്മസരണ സ്വാമിൻ വഹൻസേവത് പാദ നമസ്കാര കൊട്ട് അപ്പൊ വെടിസതഹനട്ട് പിലിഗണ്ണവാ വെടിസതഹനട്ട് സംബന്ധവ അനക്കിത് സ്വാമിൻ വഹൻസേലാസ മെഹനീൻ വഹൻസേലാവത് ഇതാമത് ഗൗരവൻ പിലിഗണ്ണവാ ഇവകേമ വെടിസതഹനട്ട് ദുരാസ്തവ സംബന്ധ വിലാസിട്ടിന് ഉപസീലു ദിനാമത് ഇതാമത് ഗൗരവൻ വെടിസതഹനട്ട് പിലിഗണ്ണവാ വെടിസതഹനെ മൌലിക അംഗേ ലെസ് അത അപ്പിട്ട് തിബുണേ വെടിസതഹന തുല സഹഭാഗിവന സത്യമാത് ഹിത ഗണീമാ പുഹുണു കിരീമായി വെനദാ സുപുരുദു പരിധി അപ്പിട്ട് തിബന ധർമ്മദേശനാവ് മീലങ്ങട്ട് പ്രവർത്തനവാ ഇൻ അനതുരുവ സത്യമാത് വാർത്ത ഇതിരുപത് കിരീമാത് അവസാനേതി അപ്പി പുണ്യാനുമോദനാവൻ വെടിസതഹന സമാപ്ത കരണവാ വെടിസതഹനെ മൌലിക അംഗേവന ധർമ്മദേശനാവട സവന്ധീമട്ട് അപ്പൊ സിലു ദിനാമ സൂദാനം വിഭു ഏ സന്ദഹാ ഗൗരവീയ സ്വാമിൻ വഹൻസേട്ട് മമ പാദ നമസ്കാര കൊട്ട് ആരാധന കരണവ അവസരായി സ്വാമിൻ വഹൻസ് സാധു സാധു സാധു
ഹരി മര ദുരസ്ത സംബന്ധവിനെ ഇന്ന് നിസ്സരണ വണി നിമേ ഇന്നേ കിന്ന മേ അസീമേ ദോശയാ കാവത് മറ്റ പൊട്ട ധനുവത് കരണ്ട് ധർമ്മദേശന അവതരതി എത്തുകൊട്ട് മറ്റ നവത്തട നവത്ത കിയാന്ന് പുലുവ ഇക പൊട്ട മതക് കരണവ ഹരി ഏനാ ධර්ම දේශනයකට සවන් දෙනවා කියන අදිස්ථානයේ සතියෙන් ධර්මයේ ශ්‍රවණවා ඉක්ක කර ශ්‍රවණය කරනවා කියන අදිස්ථානයේ නැවත වාරයක් සාදුකාරයක් දීලා
සාදු
සාදුවසකස් කරගන්න. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්තික්කේ පුන්න චක්කු විඤ්ඤෛයා රූපා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාම කාමෝපසංහිතා රජනියා තංච බික්කු අභිනන්දති അഭിവദതി അജ്ജോകാസായ തിട്ടതി തസ്സ തം അഭിനന്ദതോ അഭിവദതോ അജ്ജോസായ തിട്ടതോ ഉപ്പജ്ജതി നന്ദി നന്ദി സമുദയാ ദുഃഖ സമുദയോ പുന്നാതി വദാമീതി
സാധു സാധു സാധു
ശ്രദ്ധാ ബുദ്ധി സമ്പന്ന പിങ്ങതുനി ഇതിങ് അത് යෙදිලා තියෙන්නේ මේ ඉරිද ආධුනිකයන්ට කරන කමඨාන් දේශනාව සහ කමඨාන් සුද්ධ කිරීම කාලේ ඉතින් උග කාලෙකින් සම්බන්ධ වෙන්න ලැබුණා. ඉතින් ඒක සඳහා මම හිතුවා ප්‍රායෝගිකව ධර්ම දේශනය අතරතුර ප්‍රායෝගිකවත් මෙන්න මේ අපි කියන මේ අපි කරගෙන යන මෙන්න මේ විපස්සනාවට කොහොමද අපි මේ මේ කරුණු കാരണ അപ്പി പ്രായോഗികവ തേരും ഗന്നെ ഈ പ്രായോഗികവ തേരും ഗന്ന കാരണേ അതരതുര അപ്പി കൊഹമദ ഏക ബുദ്ധരജാനൻ വഹൻസേ ശ്രീമുഖേൻ ദേശനാ കര ശ്രൂത ദേശനാവ തുല മേക കൊഹമദ സന്ദഹൻ വെന്നി കിയന കാരണ ദെകത് അദ ടികക് വെനസ് ആകാരേകട സിദു കരണ്ട ബലാപൊരുത്തു വെനോ ഐതിൻ ഈ സന്ദഹാ മമ മാതുകാ കരഗത്തേ බුදුරජාණන් වහන්සේ සහ මේ පුන්න සාමීන් වහන්සේ අතර යෙදිච්ච සංවාදයක් ආශ්‍රය කරගෙන ඉතින් ඒක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකයේ පුන්නෝවාද සූත්‍රයේ. ඉතින් අපි මේකෙන් අනන්තවත් ධර්මදේශනා අහලා තියෙනවා ලොකු සාමීන් වහන්සේගෙත්. ඉතින් අපි උත්සාහ කරනවා මේකේ තියෙන කරුණු ප්‍රායෝගිකව මේ මොහොතේම කොහොමද මේ තේරුම් ගන්න යම් කිසි තේරුමක් ඒකේ අරගන්න අපි උත්සාහ කරමින් තමයි මේ සූත්‍ර දේශනාව සිදු කරන්න යෙදෙන්නේ. ඉතින් මේ සූත්‍රයේ තියෙන ගැඹුර අපිට නිකම්ම සූත්‍රයක් කියව පළියෙන්ම අපිට ඒක හරි අමාරුයි ඒක අඩුගානේ අවබෝධ කරනවා කෙසේ වෙතත් තේරුම් ගන්නවත් අපහසුයි, ඒ තරම් සරල වුණාට ලොකු ගැඹුරක් තියෙනවා. ඉතින් ඒක සඳහා මම පොඩි දැන් පරියංග භාවනාවකුත් කරලා තියෙන ඉඳ, සතිමත් ඉඳ ගැනීමක් කරලා තියෙන ඉඳ මම පොඩි හඳුන්වා දීමක් කරනවා. ඒ අනුව අපි කටයුතු සිදු කරමු. ඒකෙන් අදහස් කරන්නේ මම මෙන්න මේ සූත්‍රය දිගහැරෙන්නේ අපේ මේ පංචස්කන්ධය තුල තියෙන ආයතන හය ගැන. ඉතින් අපි දන්නවා ආයතන හය ගැන අපි අනන්තවත් අහලා තියෙනවා. ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස කියන මේ ආයතන හය බොහොම සරලව මම සඳහන් කරන්නම්. ඉතින් මේ ආයතන හය වලින් එන අරමුණු එක තමයි අපි උදේ හවස ගැටෙන්නේ. ඉතින් මේකෙත් ඇස, කන, දිව, නාසය, ශරීරය කියන මේ පහ අරමුණු ගැනීම බොහොම අඩු කාලයකුත්, අපේ මනසේ වැඩිපුර කාලයකුත් තමයි අපි සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසාම අපි ගොඩක් අපේ පසිඳුරන්ට නැත්තම් ඇස, කන, දිව, නාසය, ශරීරය කියන දේවල් වලින් ගන්න අරමුණු බොහොම අවමයි දවස පුරා. ඉතින් නමුත් අපි මේවා පිළිබඳ අපේ අත්දැකීම තියෙන නිසා මම පොඩ්ඩක් ප්‍රායෝගික දෙයක් කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒක අපි තේරුම් ගන්න උත්සාහ කරමු. අපහසු වෙන්න පුළුවන් මුලින්, නමුත් අපි පොඩ්ඩක් උත්සාහ කරලා බලමු මෙන්න මේ ධර්ම දේශනාව තුළ සිදු කරන කාරණා ටික අපිට පස්සේ තේරුම් ගන්න පුළුවන් ධර්ම දේශනාව ආශ්‍රයෙන්. ඉතින් ඒකෙන්ද මම පොඩි උත්සාහයක යෙදෙනවා. සියලුම දෙනාට ආරාධනා කරනවා මේක අහගෙන ඉන්න Zoom එකේ සහ Mixlr වල පිළිසෙට දැන් අපි දන්නවා ආයතන 6 තියෙනවා. ඒ ආයතන 6න් අපේ මොළේ සහ අපේ මූලධර්ම වශයෙන් ගත්තොත් අපේ හිතේ එක වෙලාවකට එක ආයතනයයි වැඩ කරන්නේ. ඇස කියන ආයතනය වැඩ කරොත් ඉතුරු පහම වැඩ කරන්න විදියක් නැහැ මූලධර්මානුකූලව. කන කියන ආයතනය වැඩ කරොත් ඉතුරු ආයතන පහ වැඩ කරන්න විදියක් නැහැ. අපි කිව්වොත් සිංහලෙන් තේරෙන වශයෙන් කිව්වොත් අපි ඇස් වලින් දෙයක් බලද්දී, ඇහැට යමක් ගැටෙද්දී, ඇහෙන් යමක් අරමුණක් ගද්දී, ඇහැට මොනවාරි රූපයක් පෙනෙද්දී අපිට සද්ද ඇහෙන්න විදියක් නැහැ. නහයෙන් ගඳ සුවඳ දැනෙන්න විදියක් නැහැ. රස දැනෙන්න විදියක් නැහැ. අපේ සිතුවිලියෙන් විදියක් නැහැ. මනසේ ධම්මායතනයේ ඒ කටයුතු දෙන්න විදියක් නැහැ. ඇසෙන් රූපයක් ගන්නවා පමණයි. ඉතුරු ආයතන පිළිබඳත් එහෙමමයි. ඉතින් අපි මේක මූලධර්මානුකූලව අනන්තවත් අහලා තියෙනවා. අපි දන්නවා. ඉතින් අපි මේක ප්‍රායෝගික පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරමු. ඒකෙ හින්දා මේ වෙලාවේ තමන්ගේ ඉදිරියේ තියෙන රූපයකට අපේ අවධානය යොමු කරමු. ඒ රූපය පැහැදිලි රූපයක් වෙන්න ඕනේ. ඒ වගේම ඒක බලපුවාම මනාපයක් ඇති වෙනවා නම් හෝ අමනාපයක් ඇති වෙනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් රූපය දිහා, තමන්ගේ ඉදිරියේ තියෙන රූපයක් දිහා හොඳට අවධානය යොමු කරන්න. තමන්ගේ ඉදිරියේ තියෙන රූපයක් කෙරෙහි අවධානය යොමු කරන්න. ඇස් දෙකෙන් පේන රූපයක්, මේ රූපය කෙරෙහි අවධානය යොමු කරලා මේ රූපයේ තියෙන තොරතුරු හොඳට ඇහෙන් දකිද්දී මම මේ කියන කාරණා නැත්තම් මම මේ කියන හඬ තමන්ගේ කනට ඇසෙනවාද කියන එක අවධානයට ලක් කරන්න. හැබැයි අපි අවධානය දෙන්නේ රූපෙට. හැබැයි පැත්තකින් තමන් තේරුම් ගන්න උත්සාහ කරනවා ටික වෙලාවකින් මේ රූපය දකින කාලය තුල මගේ මේ බණ ටික නැත්තම් මගේ කටහඬ නැත්තම් මේ Zoom එකෙන් එන හඬ තමන්ට ඇහෙනවාද කියන එක පොඩ්ඩක් අපි උත්සාහ කරමු බලන්න. දැන් මේ වෙලාවේදී පුළුවන් තරම් උත්සාහ ගන්න මේ ඉස්සරහා තියෙන රූපයක් අරමුණු කරන්න. ඒ රූපය හොඳටම ඇහැට ගැටෙද්දී, ඒ රූපය හොඳටම තොරතුරු බලන්න පුළුවන්කම තියෙද්දී මම කියන දේ ඇහෙනවද කියන එක හොඳට මේ කාලය තුල බලන්න. ඒකින්ද දැන් පුළුවන් තරම් රූපයේ විස්තර හොඳට බලන ගමන් මං කියන දේ ඇහෙනවද කියන එක බලන්න. ඉතින් මට කවුරු හරි සාක්ෂි දෙන්න ඔක්කොටම කතා කරන්න බැරි හින්දා නදී පරාජික හරි කතා කරලා කියන්න, මම මේ කියන දේ තේරෙනවද? ඔයාලට ඉස්සරහා තියෙන රූපයක් පෙනෙද්දී මම මේ කියන දේ ඇහෙනවද? හරියටම ඒ රූපෙට හිත ගිය මොහොතේ මම කියන දේ ඇහෙනවද කියන එක හොඳට මේ වෙලාවේ චෙක් කරනවා. ඒකින්ද මම කියන දේ ඇහෙනවද? 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 හරි. නදී.
එහෙමයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේ ඔය ඒ ප්‍රායෝගික දේ පටන් ගන්න හදනකොටම මම ඒක කරන්න උත්සාහ කරා ස්වාමීන් වහන්ස. මගේ ලැප්ටොප් එක ඉස්සරහා තියෙන්නේ. ඒකේ අර බැක්ලයිට් එක පේනවා. ඊළඟට ස්වාමීන් වහන්සේගේ ලෝගෝ එක මට පෙවුණා. ඒ ටිකට අවධානය යොමු කරන ඇත්තටම ස්වාමීන් වහන්සේ කියන දේ ඇහෙන්නේ නැහැ කියන එක තමයි මට කියනවා. අමතක වුණා කියලා තමයි පේන්නේ. නමුත් ඉතින් නොඇසීම තමයි ඉතින් සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ.
ඔව්. ඒ කියන්නේ අපිට සමහර විට නිකන් මොකද්ද එකක් ඇහෙනවා. නමුත් ඒක තෝරගන්න බෑ.
තෝරගන්න බෑ ස්වාමීන් වහන්සේ.
හරි. දැන් ඒකේ අනිත් පැත්ත කරනවා. දැන් මම කියන දෙයට අහුම්කන් දෙන්න, මං කියන දෙයට අහුම්කන් දෙන අතරතුර ඉස්සරහා තියෙන රූප පේනවද කියන එක පොඩ්ඩක් මේ කාලය තුල පරීක්ෂා කරලා බලමු. මම කියන දෙයට හොඳට පැහැදිලිව අවබෝධ අවධානය දෙන්න. ඒ කියන්නේ තමන්ගේ කනින් මං කියන සද්දය හොඳට ශ්‍රවණය කරන අතරේ තමන්ට ඇහෙන් පේන රූප පේනවද නැත්නම් ඒක හඳුනා ගන්න පුළුවන්ද කියන කාරණය මේ කාලය තුල අපි පරීක්ෂාවට ලක් කරමු. ඉතින් මං කියන දේ ඇහෙන අතරෙත් මේ වෙලාවේ තමන්ට රූප පේනවද කියන එක කාරණය අපි පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු. මොකද කියන්නේ නදීප්?
එහෙම සවන්වන්ස. දැන් එතනදී උනේ රූපය නිකන් පේනවා මේ බ්ලර් වෙලා වගේ ස්වාමීන් වහන්සේ. පැහැදිලි අඳුනා ගැනීමක් කරන්න බෑ. මොකද මං අවධානය යොමු කරේ ස්වාමීන් වහන්සේ කියන දෙයට. නමුත් අර මට කලින් පෙනිච්ච ඒ එහෙමයි
ස්වාමීන් වහන්සේ. ගන්න බෑ. ඉතින් නමුත් මෙන්න මේ කාරණේ තමයි මට තේරුම් කරන්න දෙන්න ඕන, උත්සාහ කරන්න ඕනේ උනේ. ඉතින් මේ ඇහැට අපි අරමුණු ඇහෙන් ගත්තොත් අනික් ආයතන පහම වැහෙනවා. ඒ වගේම තමයි කණින් අපි අරමුණු ගත්තොත් අනික් ආයතන ආයතන ගාන ආයතන විඥාන ආයතනය ඒ හැම දෙයක්ම මන ආයතනය ඒ හැම දෙයක්ම වැහිලා අපි අර අර ගත්ත තොරතුරු ගත්ත ආයතන අරමුණු ගත්ත ආයතනයත් එක්ක විතරක් කටයුතු කරනවා. ඉතින් නමුත් මේක බොහොම සීග්‍රයෙන් වෙනස් වෙන නිසා අපිට තේරෙන්නේ නැහැ. අපි හිතනවා අපි චිත්‍රපටියක් බලද්දි, අපි රූපවාහිනිය බලද්දි, අපි දුරකථනයෙන් වීඩියෝ එකක් බලද්දි මේ රූප පේන අතරෙම අපිට සද්ද ඇහෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. අපිට සද්ද ඇහෙන අතරෙම රූප පේනවා කියලා. නමුත් මේකේ තියෙන වේගයේ වැඩිකම නිසාම තප්පරයට මිලියන ගණන් වලින් මේක වෙනස් වෙන නිසා අපිට මේක තේරුම් ගන්න බෑ. ඒකකින් ඒක අපිට මැෂින් එකකින් කවදාවත් අල්ලන්නත් අමාරුයි. මොකද මේක හිතින්ම විතරයි තේරුම් ගන්න පුළුවන්. ඉතින් දවසක මේ පිරිස සක්මන් කරද්දි හොඳට මේක බලන්න පුළුවන්. සක්මනේදී තමයි හොඳට අල්ලන්න පුළුවන් දේ. සක්මනේ වැලි පෑගෙන සක්මන් කරද්දි වැලි පේනවා නම් Tamanට වැලි පෑගෙනව දැනෙන්නේ නැහැ. ඉතින් මේ දවස්වලම වැඩසටහන් වල මේ ක්‍රමය හඳුනා දීලා සෑහෙන පිරිසක් මේක තේරුම් ගන්නවා. වැලි පේද්දි වැලි පෑගෙන්නේ නැහැ. වැලි පෑගෙනව දැනෙද්දි වැලි පේන්නේ නැහැ. වැලි පෑගෙනව දැනෙද්දි සද්ද ඇහෙන්නේ නැහැ. සද්දයක් ඇහුනොත් වැලි පේන්නෙත් නැහැ, වැලි පෑගෙනවත් දැනෙන්නෙත් නැහැ. ඉතින් මෙන්න මේ කාරණය පුළුවන් නම් මේ ඉදිරි දවසකදී පුළුවන් නම් තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ සක්මන් කරන ගමන්ම මොනවා හරි ආයතනයකට අපේ හිත ගියොත් අනික් ආයතන ටික වැහෙනවා. ඉතින් මේක තමයි අපි ආයතන පිළිබඳ ප්‍රායෝගිකව පොඩ්ඩක් හඳුනා දෙන්න උත්සාහ කරේ. ඉතින් මේ ආයතනවල අපි භාවනා කරන්න නැත්නම් අපේ මූල කර්මස්ථානයේ වශයෙන් අපේ කායानुපස්සනා වශයෙන් අපි තෝරගන්නේ ඇස කන දිව නාසය ශරීරය මනස කියන ආයතන හයෙන් ශරීරය කියන ආයතනය කය කියන ආයතනය. ඉතින් මේ ශරීරයේ තියෙන රූප කොටසක් තමයි අපි අරමුණු කරන්නේ. අපි ඇසෙන් ගන්න අරමුණ වලට කියනවා රූප රූප කියලා. කනෙන් ගන්න අරමුණ වලට කියනවා සද්ද රූප කියලා. නහයෙන් ගන්න එකට ගඳ රූප, දිවෙන් ගන්න එකට රස රූප, ශරීරයෙන් ගන්න එකට ස්පර්ශ රූප, මනසෙන් ගන්න එකට ධම්ම රූප කියලා අපි කොටස් කීපයක් තියෙනවා. ඉතින් ඒකෙදිත් මනසෙන් පවා අපි වර්ණ රූපයක් දැක්කොත් ඒක රූපයකට වැටෙනවා. ඉතින් මේ ඇසෙන් ගන්න රූප වලට විතරයි අපි මෙච්චර කාල සමහරවට සමහර අය රූප කියලා තියෙනවා. නමුත් මේ කණෙන් ඇහෙන සද්දෙටත් ඒක සද්ද රූපයක්. ඒවත් අයිති වෙන්නේ රූපවලට. ඉතින් මේ කයෙන් ගන්න ස්පර්ශ රූප ගත්තොත් කයෙන් ගන්න ස්පර්ශ රූප වල තමයි අයිති වෙන්නේ අපිට දැනෙන දැනීම්. හයර දැනෙන දැනීම්. තද ගති, සීතල ගති, රස්නේ ගති, සැහැල්ලු ගති, වැగిරෙන ස්වභාවය, පිම්බන, හකුලන ස්වභාවයන් සියල්ලම වැටෙන්නේ කාය ස්පර්ශයට. ඉතින් මේ හුස්ම රැල්ල ආනාපානය කියන්නේ නැත්නම් පිම්බීම හැකිලිම කියන්නේත් මෙන්න මේ කාය ස්පර්ශයක් නැත්නම් රූප කොටසක්. ඒ වගේම තමයි යටිපතුලේ දැනෙන දැනීම කියන්නේ රූප කොටස. යටිපතුලේ දැනෙන තද ගති, සැහැල්ලු ගති, රස්නි ගති, සීතල ගති, වැලි පෑගෙන ගති, ඒ සියල්ලම දේවල් මේ රූප කොටසට අයිති වෙන්නේ. ඉතින් මේ කාය ආයතනිය නැත්තම් ශරීරය කියන ආයතනිය එක්ක අපි ගනුදෙනු කරද්දී හරියට ඒ දේ ගනුදෙනු කරා නම් ඇසට යන්නත් බෑ, කනට යන්නත් බෑ, දිවට යන්නත් බෑ, නහයට යන්නත් බෑ, අපේ මනසේ තියෙන විකාර වලට යන්නත් බෑ. අර කය කියන ආයතනය විතරයි අපි ගනුදෙනු සිදු කරන්නේ. එතකොට වෙන්නේ මම මතක් කරගන්න කැමති මේ මදුපිණ්ඩික සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා චක්කුං චාවසෝ පටිච්ච රූපේ උප්පච්චති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්ස පස්ත්‍ය වේදනා යං වේදේති සංජානාති යං සංජානාති තං විතක්ඛේති තං විතක්ඛේති යං ප්‍රපංචේති කියලා බුදුරජාන් වහන්සේ මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් කරනවා. ඉතින් ඒක පොඩ්ඩක් මම තේරුම් කරන්න උත්සාහ කරන්න. අපි මේ ආනාපානිය කියන්නේ දැන් අපි දන්නවා ශාරීරිය කියන ආයතනයේ තියෙන අරමුණක් රූපයක්. ඒ වගේම යටිපතුලේ දැනෙන සක්මන් කරද්දී යටිපතුලේ දැනෙන දැනීම කියන්නේ අපේ ශාරීරිය කියන ආයතනයෙන් ගන්න රූපයක්. මේ ආයතන හයෙන් ඇස කන දිව නාසය ශාරීරිය මනස කියන ආයතන හයෙන් පස්වෙනි ආයතනයේ මේ ශාරීරිය කියන ආයතනයෙන් ගන්න ඒ දොර විවෘත කරලා ගන්න අරමුණු වලට තමයි මේ කියන්නේ අපි ආනාපානි නැත්නම් කායानुපස්සනාව නැත්නම් මේ කයෙන් ගන්න අරමුණු කියලා කියන්නේ මේ ආනාපානි පිම්බීම හැකිලිම යටිපතුල දැනීම සියල්ලම මේ කයෙන් ගන්න අරමුණු. ඉතින් මේක පදනම් කරගෙන අපි මේ තේරුම් ගන්න උත්සාහ කරමු. චක්කුංච ආවුසෝ පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. ඇසත් රූපයත් චක්කු විඤ්ඤාණයත් නිසා තින්න සංගති පස්සු ස්පර්ශය හට ගන්නවා කියලා සඳහන් කරන මේ මුලම වාක්‍යය. ඉතින් මේක අපි තේරුම් ගන්න උත්සාහ කරමු. අපි දැන් අපි බැලුවා ඉස්සරහා තියෙන රූපයක් හිත ගියොත් කණෙන් සද්ද හෙන්නේ නැහැ. කණෙන් අපි අරමුණු ගද්දී ඉස්සරහා තියෙන රූප පේන්නේ නැහැ. ඉතින් මේ අපේ ඇස් තියෙන හින්දා තමයි රූප පේන්නේ. ඒ වගේම රූප තියෙන්න ඕනේ රූප පෙනීම සඳහා. ඒ වගේම අපි අර කණේ තියෙන සද්දය ඇහෙද්දී අපේ රූපයකට හිත ගියාට පස්සේ ඒ රූපයට හිත ගියා කියන එක තමයි අපි කියන්නේ නිකන් චක්කු විඤ්ඤාණය කියලා අපි තේරුම් ගන්න උත්සාහ කරමු. එතකොට අපි ඇස් දෙක තියෙන්න ඕනේ. ඒ වගේම ඉස්සරහා තියෙන රූපේ තියෙන්න ඕනේ. අපි ඒක තෝරන්න ඕනේ. ඒ කියන්නේ ඇස කියන ආයතනේ තෝරන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ සක්මන් කරකෙදී කුරුල්ලෙක් දැක්කා. නැත්තම් මිනිස්සෙක් දැක්කා. ඒ දැක්කයි කියන තැන තමයි අපි මේ කියන්නේ චක්කු විඤ්ඤාණය. ඒ ඇහැ කියන ආයතනේ රූපයක් තෝරගත්තොත් එතන චක්කු විඤ්ඤාණය පාලනවා. ඒ වගේම ඒ තුනින්ද ඒ දැක්ක රූපේ ස්පර්ශ කිරීමක් කියන එක අපිට තේරෙනවා. ඒ ස්පර්ශ කිරීමින්ද ඒකට තියෙන මනාපමනාපයක් මත අපි ඒක හඳුනා ගන්න. නැත්තම් අපි අනන්තවත් මේ බස් වල යද්දී නැත්තම් අපිට අනන්තවත් මේ අරමුණු තියෙද්දී අපි ගන්නෙ මොනවදෝ තෝරාගත් අරමුණු ටිකක් විතරයි. නැත්තම් ඒක තේරෙන වශයෙන් කිව්වොත් මේ කොච්චර අපි අතරේ සමාජයේ මිනිස්සු ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා, සමහර පුද්ගලයෝ ඉන්නවා මේ කොච්චර සතුටු වෙන්න කාරණා තිබ්බත් අර කරදු දුක් කරදරමයි එයාගේ හිතට ගන්නෙ. සමහරුන්ට එතන තියෙන ප්‍රශ්නයක්ම විතරයි එයාට මතක් වෙන්නේ. දැන් සමහර අය හම්බෙලා තියෙනවා නිස්සරණ වනයේට ඇවිල්ලා නිස්සරණ වනයේ ඉතින් හොඳ භාවනා කරන්න සුදුසු තැනක් මේ ලෝකේ. ඉතින් බොහොම පාඩුවේ විවේකීව භාවනා කරගෙන ඉන්න පුළුවන්. නමුත් එතෙන්ට ඇවිල්ලත් ප්‍රශ්න හොයන්න ගන්න අය බොහෝම අනන්තවත් අපිට හම්බෙනවා. එක්කෝ රිලවේක්ගේ ප්‍රශ්නයක්, එක්කෝ කූඩැල්ලෙක්ගේ ප්‍රශ්නයක්, එක්කෝ වැස්සේ ප්‍රශ්නයක්. ඉතින් මේ මෙච්චර සතුටු වෙන්න භාවනා කරලා විවේකීව ජීවත් වෙන්න තියෙන පරිසරයක් තියෙද්දි ඒ පරිසරයේ තියෙන ඒ අරමුණු ටික ගන්න නැතුව මේ දුක් කරදර ගන්න පිරිස අපිට අනන්තවත් හම්බෙලා තියෙනවා. මේ සමාජෙත් අනන්තවත් අපි සමාජය ආශ්‍රය කරද්දී සමහර කොට්ටාසයක් ඉන්නවා මේ අනුන්ගේ වැරදීම නැත්තම් කේලම කියන අපිට හම්බෙලා තියෙනවා. අනන්තවත් ගිහි කාලේ අපි ආශ්‍රය කරද්දී ඒ වගේ පිරිස හම්බෙලා තියෙනවා. අන්න ඒ වගේ අපිට ඇසිට ගැටෙන රූප වුණත් අපි අනන්තවත් රූප තියෙද්දී අපි තෝරලා නැත්තම් අපි ස්පර්ශ වෙන රූප කොට්ටාසයක් තියෙනවා. රූප අරමුණු ටිකක් තියෙනවා. ඉතින් ඒ රූපයකට ගියාට පස්සේ අපේ තියෙනවා ඒ මනාපයක් ඇති වෙනවා. අමනාපයක් හෝ මනාපයක් ඇති වෙලා ඒක දිගේ ඒ වේදනාව හින්දා ඒ ඒ තෝරපු අරමුණම අපි හඳුනා ගැනීමක් සිදු කරනවා. මේ ස්ත්‍රී රූපයක්, මේ පුරුෂ රූපයක්, මේකේ මේ වගේ ලක්ෂණ තියෙන්නේ, මෙන්න මේ හැඩේ නැත්නම් මේ පාට, අන්න ඒ වශයෙන් අපි මේක හඳුනා ගැනීමක් සිදු කරනවා. ඒ හඳුනා ගැනීමින්දම නැවත නැවත ඒක බලන්න අපිට අවශ්‍යතාවයක් එනවා. මොකද ඒක නැවත නැවත හඳුනා ගන්නත්, ඒ වගේ ඊට පස්සේ තියෙන භයානකම දී තමයි ප්‍රපංච සිදු කිරීම. ඉතින් චිත්ත වීදියක් ගත්තොත් වොත්තපණයෙන් පස්සේ ජවන සිත් ඇති වෙද්දී ආයතනින් එහාට පැන්නට පස්සේ බෙංගාල බොක්කට ගියා වගේ තමයි කැරගෙන වේගය අපිට හිතාගන්න හරි අමාරුයි. බ්ලැක් හෝල් එකට ගියා වගේ මේක පුදුමාකාර වේගකින් ප්‍රපංච වෙනවා. ඉතින් ඒකට තමයි අර මං කලිනුත් උදාහරණයක් ගත්තේ, මේ රහතන් වහන්සේ කෙනෙක්ගේ බෑන කෙනෙක් මහණ වෙලා, ඉතින් ඒ රහතන් වහන්සේට වටාත්තෙන් පවන් සලසල ඉන්න අතරේ මේ ගෝල සාමින් වහන්සේට මහණකම එපා වෙලා තියෙනවා. මේ මහණකම එපා වෙලා මේ සාමින් වහන්සේ හිතනවා, මම මේ සිවුරු ඇරලා යන්න ඕනේ, මේක හරියන්නේ නැහැ මට. මං සිවුරු ඇරලා ගිහිල්ලා ඉස්සෙල්ලාම කසාදයක් බඳිනවා. කසාදයක් බැඳලා මම බොහොම හොඳින් ව්‍යාපාරයක් කරලා සල්ලි හම්බ කරලා වාහනයකුත් ගන්නවා, නැත්නම් ඒ කාලේ හැටියට කරත්තෙකුත් ගන්නවා. ඊට පස්සේ මම ළමයෙක් හදනවා. ඉතින් මේ ළමයාත් අරගෙන අපේ අම්මයි තාත්තයි බලන්න යන්න එපා. ඉතින් මේ කරත්තෙට දාගෙන මේ බිරිඳවයි ඒ බිරිඳගේ අතේ ළමයාත් අරගෙන දැන් මේ කරත්තේ පඳවගෙන යනවා. මේක දැන් තමන්ගේ හිතේ යන කතාවක්. ඉතින් ඒ යද්දි එක පාට කරත්තේ රෝදේ ගලක් උඩ ගිහිල්ලා ළමයා වැටෙනවා බිමට. ඊට පස්සේ හරකට ගහන කෙවිතෙම ගහනවා ගෑනු කෙනාට. ගහද්දි දැන් මේක සිතුවිල්ලක්. හැබැයි ඒක අර ඒ චිත්ත සංකාර කොච්චර ප්‍රබලද කියන්නේ, අන්තිමට අර වටාත්ත පවන් සලසලා ඉන්න වටාත්ත වදිනවා රහතන් වහන්සේගේ ඔළුවේ. ඊට පස්සේ රහතන් වහන්සේ මේ චිත්ත වීදිය හොඳට බලන් ඉඳලා කියනවා, ඔබ ගෑණිට ගහන්න බැරි හින්දාද මට ගැහුවේ. එතකොට තේරෙනවා මේ ගෝල සාමින් වහන්සේට අපට මේ ඔක්කොම බලන් ඉඳලා තියෙනවා මේ ලැජ්ජ හිතෙනවා. ඉතින් අන්නේ ඒ ප්‍රපංච වලට ගියාට පස්සේ අපිට තේරෙන්නේ අපි මොකද්ද සිදුවෙන්නේ කියලාවත්. ඒ ප්‍රපංචයට ප්‍රධාන හේතුව මේ තණ්හාව විද්‍යාව. ඉතින් ඒ කාලය තුල, ඒ යන කාලය තුල අපේ ඇස කන දිවනාසය ශරීරයෙන් අපි අරමුණු ගන්න නැති තාක් ඒවා එනවා. ඒවා අපි ඒක එච්චර වෙලාවක් අපි හිතන්නෙත් නැහැ. ඒවා දැනින්නෙත් නැහැ. මේ මනස කියන ආයතනයට ගියාට පස්සේ ඇස කන දිවනාසය ශරීරයෙන් මොකක්වත් වැඩ කරන්නේ. ඉතින් ඒක තමයි මේ ආයතනවල තියෙන ප්‍රශ්නේ. තියෙන අපි ගොඩාක් වෙලාවට අපේ ජීවිතයේ පැය 24ම තමයිලාට ප්‍රපංචවල ජීවත් වෙන බොහෝම කෙටි කාලයක් තමයි මෙන්න මේ ඇස කන දිවනාසය ශරීරය කියන දේවල් වලට අපි අවධානය යොමු කරන්නේ. ඒක හින්දා අපි ඉන්නේ කොහෙද, කන්නේ මොනවද, යන්නේ මොනවද, අපිට දැනෙන ගඳ සුවඳ කිසිම දෙයක් අපි දන්නේ නැහැ. ඒ දන්නේ නැති හින්දාම අපි ගොඩාක් අපේ ජීවිතයේ වර්තමාන මොහොත ඉලිහිලා තියෙන්නේ. මොකද ප්‍රපංචවල ඉන්නවයි කියන්නේම තියෙන්නේ අතීතයක් අනාගතයක් නැත්නම් අපේ තියෙන හුදු ආතතියක්. ඉතින් මෙන්න මේ කාරණා ටික පැහැදිලි කරන්න අවශ්‍යකම තිබ්බා මට මෙන්න මේ මම මාතෘකා කරගත්ත පුණ්ණෝවාද සූත්‍රයට යන්න කලින්. ඉතින් ඒකෙදී බුදුරජාණන් වහන්සේගෙන් පුණ්ණ සාමින් වහන්සේ අහනවා, මේ මට අවවාදයක් දෙන්න, මම මේ ඝණයා කෙරෙන් වෙන් වෙලා පමා නොවි කෙලෙස් තවන වීරයෙන් නිවනට මෙහෙයූ සිත් ඇතිව වාසය කරන්නෙමි. භාගතුන් වහන්සේ මට මේ ඒ සඳහා අවවාදයක් දෙන්න, සංක්ෂිප්තව නැත්නම් කෙටියෙන් අවවාදයක් දෙන සීක්වා කියලා, නැත්නම් බුදුරජාණන් වහන්සේ වෙහෙසවන්නේත් නැතුව කියනවා පොඩි කමටහනක් දෙන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, හරි එහෙනම් මෙන්න මේක මනාව අහගන්න, ඒ වගේම මෙනෙහි කරන්න කියලා කරුණක් කියනවා. ඉතින් ඒක තමයි මම මාතෘකා කරගත්තේ. බුදුරජාණන් වහන්සේ මේ මාතෘකාව මුලින්ම පටන් ගත්ත දේ තමයි සාන්තිකෝපුන්න චක්කු විඤ්ඤයා රූපා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා රජනියා. පුන්නේ ඉස්ත වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප වූ කාමෝප සංහිත වූ සිත් ඇලවීමට නිසි චක්කු විඤ්ඤය රූප ආයතනය කෙනෙක් ඇත. දැන් අපි දැන් මේක කෙටියෙන් සඳහන් කරන්න ගත්තොත්, දැන් අපි කතා කරා මේ ඇස කන දිවනාසය ශරීරය මනස කියන ආයතන හය. එතකොට අපි දන්නවා සමහර වෙලාවට අපි පරියන්කේදී ආනාපානේ මූල කර්මස්ථානය කරගෙන ඉන්නවා. සක්මනේදී යටිපතුල මූල කර්මස්ථානය කරගෙන ඉන්නවා. මේ වෙලාවේදී අපේ හිත ආනාපානේ තියෙන හිත සිතුවිල්ලකට යනවා පරියන්කේදී. සිතුවිල්ලකට ගිහිලා අතීතේ හරි අනාගතේ හරි අපිට මතක් වෙනවා වෙන කෙනෙක් ගැන හරි වෙන තැනක් ගැන. ඒ සිතුවිල්ලකට හිත යනවායි කියන්නේ මනස කියන ආයතනේ. ඒ වගේම එක්ක ළඟපාත ඇහෙන ශබ්දයකට හිත යනවා. ඒ කියන්නේ සෝත ආයතනය. ඉතින් මේ ආයතනයකට ගියාට පස්සේ ගොඩාක් අය පසුතැවිලි වෙන දෙයක් තමයි අනේ සාමින්වහන්සේ මේ ආනාපානෙට එන්න බෑ මේ සිතුවිලි කරදර කරනවායි කියලා. එයා ඒක කියන්නේ ඇත්තටම මූලික ආධුනික යෝගාවචරයා මේක අපේ මගේ වරදක් නෙමෙයි මේක මේ කමටහන් දෙන ගුරුවරයාගේ වරදක් හෝ මේ වෙන කෙනෙක්ගේ වරදක් වගේ. නමුත් මේ මූල කර්මස්ථානයේ තියෙන ආනාපානේ පිම්බීම හැකිලිම හෝ යටිපතුලේ තියෙන හිත අපේ gedara ගියොත් නැත්නම් අපේ සිතුවිල්ලකට ගියොත් අතීත අනාගත හෝ වෙන කෙනෙක් ගැන වෙන තැනක් ගන්න සිතුවිල්ලකට ගියොත් ඒ සිතුවිල්ල ඉඳන් ආයේ මූල කර්මස්ථානෙට එන්න බැරි හේතු දෙකයි අපේ තියෙන ඒකට ඇලීම තණ්හාවත් අවිද්‍යාවත් ඒක නොතේරිණකම තණ්හාවේ කාම තණ්හාව වෙන්න පුළුවන් භව තණ්හාව වෙන්න පුළුවන් විභව තණ්හාව පුළුවන් විභව තණ්හාව තුළ යම් සියුම් දේශයක් තියෙන්න පුළුවන් එතකොට ඒ මනාප අමනාප කියන දෙකම බලපානවා මෙන්න මේ තණ්හාව හින්දා තමයි ආනාපානෙන් වෙන කෙනෙක් මතක් වෙලා ඒ සිතුවිල්ලකට ගියාට පස්සේ ආපහු ආය ආනාපානෙට එන්න බැරි ඒ ගිය තැන ටැග් ගහනවා නැත්තම් අපි මෝඩයි එතන ඉන්නවා කියලා දන්නේ නැහැ හිත පිට ගියා කියලා දන්නේ නැහැ පිට ගියත් අපි ඒකෙන් ගලව ගන්න බැරි අපේම තියෙන තණ්හාව. ඉතින් මේකෙදි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ඒකයි ඉෂ්ඨ වූ කාන්ත වූ මනාප වූ පිය ස්වරූප වූ කාමෝපසංහිත වූ සිත් ඇලවීමට රූපායතනයේ කෙනෙක් ඇත. ඉතින් මහණ ඒ රූපායතනයේ අභිනන්දන කෙරේ. ඒ කියන්නේ ඒක සතුටු වෙනවා. අපි ආනාපානෙන් සිතුවිල්ලකට හිත ගියාට පස්සේ එතන සතුටු වෙනවා. ඒක තෘෂ්ණා වශයෙන් ගන්නවා. ඊට පස්සේ ඒක ප්‍රකාශ කරන මට්ටමට හිත මේ වචී සංකාර ඇති වුණේ ඒක නිකන් කියන්න හිතෙන මට්ටමට අපි ඒක සතුටු වෙනවා අපි වදනය කරනවා අජ්ජෝසායන කරනවා අජ්ජෝසාය කරනවා කියන්නේ ඒකේ ගැළගෙන නැත්නම් ඒකේ බැහැගෙන ඉන්නවා අපි මේ අපිට කාම අරමුණක් හරි මොන හරි අරමුණක් ආවට පස්සේ අපි ආනාපානේ බලබලා ඉදදී අපිට හොඳ කෑමක් මතක් වෙනවා. ඒක සතුටු හිතෙනවා ඒ කෑම දැක්ක ගමන්. නැත්නම් වෙන පුද්ගලයෙක් මතක් වෙනවා. ස්ත්‍රියවට පුරුෂයෙක් මතක් වෙනවා, පුරුෂයෙක් ස්ත්‍රියක් මතක් වෙනවා. ඒ මතක් වුණාට පස්සේ සතුටු හිතෙනවා. ඊට පස්සේ මේක කියන්න තරම් සතුටක් ඇති වෙනවා. ඊට පස්සේ ඒකේ ගැලී ඇලී ගැලී වාසය කරනවා. පළමුව සිනාසේ දෙවනුව ලියුන් දෙයි දෙවනුව තෑගි බෝ ගරන් යයි ඉන්පසු ප්‍රේමගගේ පීනාලා සතුටින් ආ එතනින් එහාට ගන්න දෙයක් නැහැ. ඉතින් මෙන්න මේ සතුටු වීම ඒක ප්‍රකාශ කරන්න තරම් හිතීම ඒ වගේම ඒක ගිලි බැසගෙන වාසය කිරීමට කියනවා අභිනන්දති අභිවදති අජ්ජෝසාය. ඉතින් මෙන්න මේ වචන තුන හරි වැදගත්. මේ ප්‍රපංච වලට ගියාට පස්සේ මං කිව්වා චිත්ත වීදියේ වොත්තපණයෙන් පස්සේ ජවන වලට යනවා. ඒ වගේම මේකේ යම් විතක්කේදී තම් ප්‍රපංචේති, ඒ කියන්නේ විතර්ක කරන යම් කිසි දෙයක් ප්‍රපංච කරන්න ගන්නවා. මෙන්න මේ කාරණිය හරි වැදගත් තැනක්. අපි ඒකට කියනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ඒ ඇලී ගැලී නැත්තම් තෘෂ්ණා වශයෙන් ගැලගෙන සිටිනා වූ මහණට තෘෂ්ණාව උපදී. තෘෂ්ණාව සමුදය හේතුවෙන් පුන්න දුක්ඛ සමුදය ඇති වෙයි කියලා සඳහන් කරනවා. මෙන්න දුකේ හට ගැනීම නැත්තම් දුකේ හට ගැනීමට මෙන්න ප්‍රධාන හේතුව මෙන්න මේ මූල කර්මස්ථානෙ ඉඳන් පිට ගිය හිතට අපි කොච්චර ඇලෙනවද අන්න ඒ තණ්හාව ඒක තේරුම් ගන්න බැරිකම අපේ තියෙන අවිද්‍යාව ඒ ඇල ඇලී ගැලී වාසය තණ්හාව මේක මූල කර්මස්ථානයක ගත්තත් ඒ වගේමයි අපේ සාමාන්‍ය ජීවිතයේ ගත්තත් අපි කොච්චර ප්‍රශ්නයක ඇලෙනවද කොච්චර ප්‍රශ්නයක ගැටෙනවද කියන කාරණේ මේක දැනුවත් බවෙන් නම් විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක තියෙන තණ්හාවම තමයි ඒක අඩු ගානේ දන්නවයි කියන එක අපිට යම්කිසි මේකෙන් බේරෙන්න ටික ටික උදව් කරනවා විද්‍යාව සම්පූර්ණ නැතිලා නෙමෙයි අඩු ගානේ තේරෙනවා අපි මේ මූල කර්මස්ථානයේ තියෙදි මේ නිවන කරා යන ගමන තියෙදි මේ අනම් මනම් ප්‍රශ්න දාගෙන එදිනදා ප්‍රශ්න ටික දාගෙන මේ අහකනයි ඔඩොක්කුයි දාගෙන කනවයි කියන්නේ අපිම තමයි ඉතින් මූල කර්මස්ථානයත් එහෙමමයි. අපි ආනාපානෙද්දි වෙන අරමුණකට ගියාට ප්‍රශ්නයක් නැහැ. ඒ යන ආයතනේ අපිට තේරුම් ගත්ත හැකි ඇසටද ගියේ, කනටද ගියේ, නහයටද ගියේ, දිවටද ගියේ, මනසටද ගියේ. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් ඊළඟ ආයතනයකට යද්දී අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ ආයතනයකට ගියාට පස්සේ ඒක ඇලි ගලි වාසියක් නැත්නම් බොහොම ඉක්මනින් වෙන ආයතන වලට සමහරලාට මාරු වෙනවා. නැත්නම් ඒ නැත්නම් ආනාපානෙ කියනවා ඒක දිගටම තියෙනවා. ඉතින් ආයතන වලට මාරු වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. මාරු වුණාට පස්සේ ඇලි ගලි වාසියත් එක්ක අන්නේ තණ්හාවත් එක්ක දුක්ඛ සමුදය හට ගන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් මේක ඊළඟ වාක්‍යයෙන් සඳහන් කරන්නේ නැත්නම් ඡේදයෙන් සඳහන් කරන්නේ ඉෂ්ට වූ කාන්ත වූ මනාපූපය රූපයක්. අපේ ආනාපානෙද්දී අපිට කාන්තාවක් හෝ රූපයක් පුරුෂ රූපයක් හෝ අපිට එකපාරට සිහියට එනවා. නැත්නම් අපේ අම්මා තාත්තා මතක් වෙනවා, නැත්නම් ගෙදර මතක් වෙනවා, කෑමක් බීමක් මොනවා හරි දෙයක් මතක් වෙනවා ආනාපානෙ යටිපතුලේදී. ඊට පස්සේ ඒ රූප ආයතනේ නැත්නම් අපිට දැනෙන අරමුණ මූල කර්මස්ථානයෙන් ඉඳන් පිටට ගියාට පස්සේ ඒ පිට තියෙන සිතට පිට තියෙන අරමුණට නැත්නම් අපිට දකින්න රූපෙට අපි අභිවන්දනය කරන්නේ නැත්නම් අභිනන්දනය කරන්නේ නැත්නම් අභිවන්දනය කරන්නේ නැත්නම් අජ්ජෝසාය කරන්නේ නැත්නම් අන්නේ ඒ මහණට තෘෂ්ණාව නිරුද්ධ වේ කියලා සඳහන් කරනවා. නැවතත් මම කියනවා ඒ රූප ආයතනේ අභිනන්දනය නොකරනවා නම් තෘෂ්ණා හේින් නොබන ගැලෙන්නේ නැත්නම් ඒ මහණ තෘෂ්ණා නිරුද්ධ වේ කියලා තුෂ්ණා නිරෝධ හේතුයෙන් පුන්නේ දුක්ඛ නිරෝධේ වේ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන හරි ගැඹුරු කාරණයක්. අපි අර ආනාපානෙ නැත්තම් යටිපතුලේ දැනෙන දැනීමත් එක්ක ඉඳලා අපේ අරමුණ යනවා පිට අරමුණකට, සිතුවිල්ලකට යනවා. ඒ සිතුවිල්ලේ ඇලි ගලි නැත්තම් එතන සතුටු වෙලා එතන ඇලි ගලි වාසය කරන්නේ නැත්තම් ඇල්බ ගන්නෙ නැත්තම් ඇලි සතුටු වෙන්නේ නැත්තම් අන්න ඒකෙම අර තියෙන මේ තණ්හාව හේතුවෙන් දුක හට ගන්න එක එතනම නිරුද්ධ වෙලා යනවා කියලා භාග්‍යතුන් වහන්සේ මේකේ සඳහන් කරනවා. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතෙත් අපි මේ නිවන් කරා යන අරමුණක් නම් අපි තියෙන්නේ නිවන් දකින්න එක නම් අපේ එකම අරමුණ. ඒ යද්දි අනම්මනම් දේවල් වලට අපි හත දානවයි කියන එක තමන්ගේම තණ්හාව. ඒකට දෙවැන්නේක් සම්බන්ධ නැහැ, වෙන කෙනෙක්ට බැනලා වැඩකුත් නැහැ. මට මේ පුද්ගලයා හින්දායි නිවන් දකින්න බැරි. මෙන්න මේ ප්‍රශ්නේ හින්දායි මට නිවන් දකින්න බැරි. මගේ මේ ජොබ් එක හින්දායි නිවන් දකින්න බැරි. මගේ අම්මා තාත්තා හින්දායි නිවන් දකින්න බැරි. මේ මගේ දරුවෝ හින්දාමයි මට නිවන් දකින්න බැරි. මගේ මහත්තයා හින්දා, මගේ නෝනා හින්දාමයි නිවන් දකින්න බැරි කියන කාරණා නෙමෙයි තියෙන්නේ. අපි අන්නේ දේවල් වලට තියෙන මනාපය, ඒවට තියෙන තෘෂ්ණාව, ඒවත් ඒ කට්ටියත් එක්ක තියෙන ගැටලු, ඒවත් එක්ක සම්බන්ධතා, ඇලි ගලි වාසය. මෙන්න මේක ඒ අයත් එක්ක සතුටු වෙන්නේ නැත්නම් ඇලි ගලි වාසය නැත්නම් එතනම දුක නිරුද්ධ වෙනවා කියලා තමයි. නැත්නම් අපේ මූල කර්මස්ථානෙන් දැන් පිට ගිය අරමුණකට ඇලි ගලි වාසය නැත්නම් එතනම සතුටු වෙන්නේ නැත්නම් එතනම ඇලෙන්නේ නැත්නම් එතනම ප්‍රකාශ කරන්නේ නැත්නම් එතනම ගැලී වාසය කරන්නේ නැත්නම් එතන මේක නිරුද්ධ වෙනවා, දුක නිරුද්ධ වෙනවා කියලා මේ දුක්ඛ නිරෝධේ වේයයි කියමි කියලා බුදුරජාණන් වහන්සේ ලස්සනට මේක පැහැදිලි කරනවා. ඉතින් මේක අහලා තමයි පුන්න සාමීන් වහන්සේ සුණාපරන්තෙට යන්නේ. සුණාපරන්තෙට යද්දිත් බුදුරජාණන් වහන්සේ අහනවා පුන්න මේ ඉන්න මිනිස්සු බැන්නොත් මොකද? මේ මූලධර්ම කියලා උන්වහන්සේ බලන පුන්න සාමීන් වහන්සේ මොකද්ද මේ ගත්තද කරුණ කියලා. හරි බැන්නොත් මොකද කරන්න යනවා? සුණාපරන්ති කියන්නේ මේ සඳහන් කරනවා. ඉතින් අද කාලේ හැටියේ සෞදිය වගේ රටක් මැද පෙරදිග. ඉතින් ඒ කාලෙත් මේ මිනිස්සු හරි වසයි කියලා නිකන් ඒකේ අදහසක් තියෙනවා. ඉතින් පුන්න හාමුදුරුවන්ගෙන් අහනවා හරි ඔයා මේ මැද පෙරදිග නැත්නම් පුන්න සුණාපරන්තිට ගියාට පස්සේ මේ මිනිස්සු බැන්නොත් මොකද කරන්නේ? සාමීන් වහන්සේ බැන්නට කමක් නැහැ. මට මේ මිනිස්සු ගහන්නේ නැහනේ. ගැහුවොත් මොකද කරන්නේ? හරි ඒ වුණාට ඉතින් දඬු පොලු මුගුරු වලින් ගහන්නේ නැහනේ. ඒකින්ද මම මට ඒක මම සතුටු වෙන. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ මිනිස්සු හොඳයි කියලා මම ඒත් හිතනවා. හරි දඬු මුගුරු වලින් පොලු වලින් පහර දුන්නොත් මොකද කරන්නේ? ඒත් කමක් නැහැ සාමින් වහන්සේ, භාගතුන් වහන්සේ මට මේ කැත්තකින් පොල්ලකින් කඩුවකින් කැපුවේ නැහනේ. හරි ඒකිනුත් කැපුවා. ඒත් කමක් නැහැ. ඉතින් අතපය හැපේ කරනවා. මම ජීවත් වෙනවනේ. ඒකින්ද මම ඒකෙන් සතුටු වෙනවා. හරි ජීවිතෙත් නැති කරනවා. හරි කමන්නේ සාමිනවාසී. ඉතින් අපි කොහොමදත් මේකෙන් මේක මහා දරතයක් මේකෙන් මිදෙන්නයි බලාගෙන ඉන්නේ. එකමක් නෑ. ඒකත් මං සතුටින් බාර ගන්නවා. ඒකත් නිදහස් වුණා කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒකට පසසලා යන්න අවසර දෙනවා. දැන් කමක් නෑ කියලා. ඊට පස්සේ උන්වහන්සේ ඒ සුණාපරන්තයට ගිහිල්ලා එහෙ 500ක් උපාසක උපාසිකාවන් උපාසකයෝ 500ක් උපාසිකාවන් 500කටද මේ ධර්මය කියලා දීලා උන්වහන්සේ එතනම පින්නුවම් පානවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ මේ 500 අහපව බුදුරජාණන් වහන්සේ හොයාගෙන භාගතුන් වහන්සේ ගාවට ඇවිල්ලා මේ කරුණ සැල කරනවා. මේ අපේ පුණ්‍ය සාමින් වහන්සේ අපවත් වුණා, කොහෙද ඉන්නේ කියලා අහනවා. අපි කාගෙත් අහනවා මොන වගේද කියලා අහනවා. ඉතින් කියනවා ඒ අවස්ථාවේදී උන්වහන්සේ පිරිනිවන් පෑව කියලා භාගතුන් වහන්සේ සඳහන් කරනවා. ඒ කියන්නේ රහත් වෙලා පිරිනිවන් පෑව කියන එක සඳහන් කරනවා. ඊට පස්සේ කියනවා පුණ්‍යමාව අඩුවෙන්ම වෙහෙසපු සාමින් වහන්සේ කෙනෙක් අතර එක්කෙනෙක්. ඒකින්ද බොහෝම සතුටු වෙනවා මේ පිරිසත්, බොහෝම සතුටු වෙලා නැවතත් තියාගට්ටියන්ගේ බණ භාවනා කරනවා කියලා සඳහන් කරනවා. ඉතින් මේක තමයි මේ සූත්‍රයේ සඳහන් වෙන කාරණේ. හැබැයි මේකේ තියෙන ගැඹුර අපි ප්‍රායෝගිකව තේරුම් ගත යුතු කාරණාව තමයි මෙන්න මේ භාවනා කරද්දි මෙන්න මේ ආයතන වලට මාරු වෙන මාරු වීමත් අපිට හරි අපහසුයි අල්ලන්න. මොකද අපි ඉන්නේ වැඩිපුරම මනසේ. මනසේ අපි ප්‍රපංචවල තණ්හා දිට්ඨි මාන්න වලින් අපි මේක ඇතුළත කතාවක් හදලා ඉවරයි. හදලා ඉවර වෙද්දී අපි දන්නේ නැහැ ඒ අතරතුර මොනවද සිදු වුනේ කියලා. ඉතින් අපි රට වටේ යනවා මේ වැඩසටහන් කරද්දී. ඉතින් එයාලට සාමාන්‍යයෙන් දවසේ භාවනා වැඩසටහනක් කරත් තේ බොන වෙලාවට දෙන බිස්කට් එක ඒ කට්ටියට කන්න දීලා කියනවා මේකේ රස බලන්න කියලා. ඉතින් අපිට හැම තැනකදීම අහන කාරණයක්, ඇහෙන කාරණයක් තමයි ස්වාමීන් වහන්සේ මේ බිස්කට් එකේක මේ ලුණු රස, ඇඹුල් රස, තිත්ත රස තියෙනවා කියලා අපි දන්නේ දැන්නේ. එතකන් අපි බිස්කට් එකක් කහලා නැද්ද කියලා. නමුත් ඒකෙදි වෙන්නේ මේකයි, අපි බිස්කට් එකක් කනවායි කියන මනසේ තියෙන සංඥාව ඇති, රස දැනෙන්න අවශ්‍ය නැහැ. අපිට රස දැනෙන්න අවශ්‍ය නැහැ. මෙන්න මේක රහයි කියලා දන්නවනම් ඒකම කකා කකා යනවා. අපිට ඇත්තටම රස දැනෙනවද කියලා අපි අවධානය යොමු කරන්නේ නැහැ. ඒ තරම් අපි මනසේ ප්‍රපංචවල ඉන්නේ. ඉතින් ඒකින්ද අර අන්තරායක ඖෂධ නිවාරණ ආංශයේ අවසරා කියලා තිබ්බ අපිට මේ කිසිම මද්‍රව්‍යයක මත් වෙන ගතියක් නැහැ සාමින්වාස. මේ මත් වෙනවයි කියලා ගන්න සංඥාව තමයි ප්‍රබල දේ මත් වීමට ප්‍රධාන හේතුව. ඔක්කොම වේදනානාශක ගොඩාක් කියලා බෞතරයක් වේදනානාශක තමයි කියලා. ඉතින් ඒක හොඳට තේරෙනවා. ඉතින් ඔය සමාජීද්දී මෙන්න මේක පාවිච්චි කරන්නකො මේකට නම් මේ විදිහට මත් වෙනවා කිව්වට පස්සේ ගොඩාක් අය ඒකට ප්‍රතිරූපේ හැදුවට පස්සේ තමයි ඒක අනිත් පුද්ගලයාටත් ඒක මත් වීමක් බවට පරිවර්තනය වෙන්නේ. ඒ තරම්ම මේ ප්‍රපංචවල මේ සංඥාකරණයේ තියෙන භයානකත්වය, ඒකේ තියෙන සතුටු වීම, ඊට පස්සේ ඒකට ප්‍රකාශය කරන පට්ටමට පැති පැමිණීම, ඊට පස්සේ ඒව ඇලී ගලී වාසය දක්වාම මේ අභිනන්දන අභිවද්දති අජ්ජස් අජ්ජෝසාය කියන මේ කාරණා තුනදී තමයි අපි ගොඩාක් මේ තණ්හාවත් එක්ක ඇලී ගලී වාසයත් එක්ක අපේ ජීවිතයේ දුක වවාගෙන කන්නේ. ඉතින් ඒකෙන්ද තමයි අපිට මෙන්න මේ ආයතන හයේ වෙනස් වීම, මොන ආයතනයේද වැඩ කරන්නේ, එතන කොච්චර වෙලා තිබ්බද, ඒකෙන් ආපහු ආවද, ඒකේ මේ චක් ආයතනෙන් නම් රූප අරමුණක් ආවා, ඒක හටගත්ත, ඊට පස්සේ නිරුද්ධ වුණා. නැත්නම් ඒ රූප අරමුණක් අපේ හිතින් රූපයක් දැක්ක, ඒක දැන් දකින්නේ උදේ වය, නැත්නම් ඇතිවීම නැතිවීමවත් අපිට තේරුම් ගන්න බෑ. මොකද ඒක තරම් වේගෙන් ඒක කටයුතු කරනවා නම් අපේ සතිය කියන එක ඒ තරම් ප්‍රබල නෑ. නැත්නම් අපි ඒක වර්ධනය කරගෙන නෑ, අප්‍රමාදී නෑ. ඒක හින්දාම අපිට තේරෙන්නේ අපි කොහෙද ඉන්නේ, මොනවද කරන්න කියන එකවත්, කොහෙද යන්නේ කියන එකවත් අපිට තේරෙන්නේ නෑ. ඉතින් ඒකයි කියන්නේ මේක කොයිතරම් පුහුණු කරාද කියන්නේ බාහ්‍ය දාරුචිරිය රහත් වෙනකම්ම මේක බණපදයකින් මේක තේරුම් ගන්න මට්ටමට උත්සාහ කරේ කාශ්‍යප බුදුන්ගේ කාලේ. ඒ කරපු කැප කිරීම නැත්තම් දිගටම භාවනා කිරීම. ඒකෙදි තමයි මේ ගලක් උඩ නැගලා ඉනිමකට පයින් ගහලා මැරෙනකම් භාවනා කරලා දිවිලෝක ගිහිල්ලා අහෝ මේල ඇවිල්ලා භාගතුන් වහන්සේ කාලේදී එක බණ පදයක් දිත්තේ දිට මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඥානේ විඥාන මත්තන් භවිසති. ඇසෙන් රූපයක් දැක්කනම් දැක්ක පමණයි, කනින් ඇහුණනම් ඇහුණ පමණයි. හොඳට මතක් කරගන්න ඕනේ කාරණේ තමයි මෙන්න මේ ඇස කන දිව නාසය ශරීරය කියන කිසිම අරමුණක කෙලෙස් නැහැ. ඒක දැක ගැනීමක් විතරයි, සද්දයක් විතරයි. කෙලස් තියෙන්නේ ඒ ටික අරගෙන මනසෙන් තියෙන ප්‍රොසෙස් එකේදී තමයි. හරියට මේ CCTV කැමරා එකකින් මේ වීඩියෝ කරාට ඒ CCTV කැමරා එකේ කෙලස් නැහැ වගේ. අර ප්‍රොසෙස් වීම දකින්න එක්කෙනාගේ තුර තමයි මේක හොරෙද්ද, මේක හොඳ කෙනෙක්ද නැද්ද කියන එක තේරුම් ගන්න. ඉතින් අපෙත් මේ ඇහෙන් රූපයක් දැක්කට ඒකේ තියෙන කෙලස් නෙමෙයි තියෙන ප්‍රශ්නේ. අපි ඒ පිළිබඳ මනසේ තියෙන හැඟීම් දැනීම්, ඒ සංඥා පද්ධතියත් එක්ක, ඒ හඳුනා ගැනීමත් එක්ක තියෙන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඉතින් අන්න ඒ කාරණේදී අපි පුළුවන් තරම් බලන්න ඕනේ මෙන්න මේ ප්‍රපංච වලට යන්න නොදී ප්‍රපංචවලට යන්න නොදී පුළුවන් තරම් කයට දාන්න 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 කයේ තියෙන අරමුණක නැවත නැවත ගැනීමේදී අර ප්‍රපංචව හදන්න වෙලාවක් නැති වෙනවා. මොකද අපි අර පසිදුර නැත ඇසකන දිවනාසයේ ශාරීරිය කියන එකෙන් ඒ පහෙන් ශාරීරිය කියන ආයතනයට නිතර 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 දාන්න ගත්තට පස්සේ අර මනසෙන් ප්‍රපංච කරන්න වෙලාව මදි වෙනවා. මේ අනික් ආයතන වලින් මොනවා හරි ගත්ත දෙයක් නැත්නම් මනසින් ගත්ත අරමුණක් හරි ප්‍රපංච කරගන්න වෙලා නැති වෙනවා. ඒ තුල අපේ සතිය හොඳට වැඩ කරන්න ගත්තොත් අපිට පේනවා ඇසෙන් එන අරමුණු කනෙන් එන අරමුණු ටට්ටක් ගාලා මේ මාරු වෙන ස්වභාවය පේනවා. හැබැයි යම් කිසි වෙලාවක මනසට යන්න දුන්නොත් වෙන්නේ ඒ මනස කියන ආයතනය තුල වෙන ප්‍රපංචකරණයට ගියොත් අපිට බ්‍රේක් නෑ. නැත්තම් ඒක නවත්ත ගන්න බෑ. ඒකේ ඇබ්බැහියට ගියාට පස්සේ අපිට අනිත් දේවල් පේන්නෙත් නෑ. ඉතින් මේක තමයි අපි මේ කායानुපස්සනාව මුල් කරගෙන යන්නේ. කායानुපස්සනාව ඊට පස්සේ වේදනानुපස්සනාවේදී මෙන්න මේ ඊටත් එහාට ගිහිල්ලා මේ මනාපමනාප දෙක සිදුවීම පවා අල්ලන්න පුළුවන්. ඊට පස්සේ මේ සිතිවිලිත් කොහොමද වැඩ කරන්නේ කියන තැනට යනකම්ම සිහි කරගන්න පුළුවන් නම් චිත්තानुපස්සනාව, ඒ වගේම මේවැය තියෙන කාලයක් තිස්සේ ගත්තට පස්සේ මේ නීවරණ වැඩ කරන්නේ කොහොමද, මේ ධර්මතා වැඩ කරන්නේ කොහොමද, බොජ්ජංග වැඩ කරන්නේ කොහොමද කියන ධම්මානුපස්සනාවට යනකම්ම මේක හිමීට දිගහැරීමක් තියෙනවා. ඉතින් ඒක තමයි අර එක පුද්ගලයෙක් ගිහිල්ලා එක සාමින්වහන්සේ කෙනෙක් ගිහිල්ලා අහනවා තවත් සාමින්වහන්සේ කෙනෙක්ගෙන් කොහොමද මේ නිවන් දකින්නේ. ඒ සාමින්වහන්සේ කියනවා මේ ආයතන හයේ එන අරමුණු ඇති නැති වෙන ස්වභාවයත් බලලා නිවන් දකින්න පුළුවන් කියලා. මේ පුද්ගලයාට මේකේ විස්තර වැඩි. ඊළඟ පුද්ගලයා ගාව ඊළඟ සාමින්වහන්සේ ගාවට යනවා. ඒ සාමින්වහන්සේ කියනවා රූප සද්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය ඇති නැතිවීම බලලා නිවන් දකින්න පුළුවන් කියලා. ඒකේ විස්තර මදි හින්දා නැත්තම් විස්තර සංක්ෂිප්තේ හින්දා ඊළඟ සාමින්වහන්සේ ගාවට යනවා. ඒ සාමින්වහන්සේ කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ විතරක් ඇති නැතිවීම බලලා නිවන් දකින්න පුළුවන් කියලා. ඊට පස්සේ තවත් සාමින්වහන්සේ කෙනෙක් ගාවට යනවා. ඒ සාමින්වහන්සේ කියනවා යංකින්චි සමුදේ ධම්ම සම්බත්තන් නිරෝධ ධම්ම. සියලුම ඇති වෙන ධර්මතා නැති වෙන එක දැකලා නිවන් දකින්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ උත්තරේ සෑහෙන්නේ නැති හින්දා භාගතුන් වහන්සේ ගාවට ගියාට පස්සේ කියනවා මේ සාමින්වහන්සේට අපිත් ඔය වැඩේ කරනවා. එකොඩෝ මේ සාමින්වහන්සේලා හතර දෙනාම රහතන් වහන්සේලා. නමුත් උන්වහන්සේලා ගිය පාර ප්‍රකාශයටපත් කරනවා. නමුත් තමන් මුලින්ම හම්බෙච්ච කෙනාගෙන් හරි කාගෙන් හරි එක්කෙනෙක්ගෙන් අමරහන් අරගෙන දිගට ගියා නම් තමන්ටත් ඒ නිවන් දකින්න තිබ්බ මෝඩකමට, තමන්ගේ තියෙන මෝඩකමට මේ අතර වටේ මේ දේවල් ටික අහගෙන ගියා කියලා ලස්සනට සඳහන් කරනවා. ඉතින් ඒකෙදි ඔය පළවෙනි සාමින්වහන්සේගේ තමයි මේ විස්තරේ මම ගන්න මේකට ගත්තේ. මේ ආයතන හය ඇති නැති වී
අවසරයි ස්වාමීන් වහන්ස ඇහෙන්නේ නැතුව ගියා.
අවධානියකුත් ඊට පස්සේ පට ව්‍යාපෝ තේජෝ වායෝ කිව්වට පස්සේ රූපේම පමණ විපස්සනා කරලා ඒ ස්වාමීන් වහන්සේ නිවන් දැකලා ඇහෙන්නේ නැතුව ගියාද?
එහෙමයි ස්වාමීන් වහන්ස. අර ස්වාමීන් වහන්සේලා හතර දෙනා දීපු උත්තරේ මුල් උත්තරේ අරගෙන කමටහන් ගත්තයි කියන දේ මූලික කරගත්ත ස්වාමීන් වහන්සේ අද දේශනාවට කියන තැනින් ඉඳලා අපිට ඇහුන්නේ.
ඔව්. අපි ඒක තමයි මම ගත්තේ. ඒ මට මේකට උදාහරණයකට මම ගන්නේ මේ පළවෙනි ස්වාමීන් වහන්සේ මේ චක්කාය නැත්නම් මේ ආයතන හයෙන් කොහොමද අරමුණු ඇති නැතිවීම දැකලා නිවන් දකින්නේ කියලා. ඉතින් ඒකෙදි මම මතක් කරගන්න ඕන කාරණේ තමයි හැම තැනකම ගියාට පස්සේ මේ සක්මන් කරද්දී සද්ද ඇහෙනවා කියලා සමහරුන්ට තරහයක්. ඉතින් ඒ සද්දයකට ගියා කියලා දැනගන්න ඕන නම් ඉතින් ඒකත් තව ආයතනයක් තමයි. ඒකේ සද්දේ ඇහිලා නැතුව ගියාට පස්සේ නැවතත් මේ යටිපතුලට එනවා. ඉතින් මේ කාරණේ කියලා දුන්නාට පස්සේ යාළ බොහොම සතුටින් සක්මන කරනවා. මේ සද්ද ඇහුණා කියලා ප්‍රශ්නයක් නැහැ. රූප පෙනුම කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක දැනගත්තාම ඒ ආයතනයට ගියා, ඒ ආයතනයේ නිරුද්ධ වුණා, ආපහු යටිපතුලට ආව කියලා දැනගැනීමත් මේ භාවනාවටම තමයි අයිති වෙන්නේ කියන එක තමයි මට තේරුම් කරන්න ඕනකම තිබී. ඊට පස්සේ ස්වාමින්වහන්සේ නාමයට බරව රූප වේදනා සංඥා සංකාර විඥාන කිව්වම අර ආයතන හයෙන් ආයතන පහක්ම රූපය කියන කොටට දාලා නැත්තම් මනසෙන් එන වර්ණ රූපත් දාලා ඊට පස්සේ ටිකට වේදනා සංඥා සංකාර විඥාන කියන පැත්තට බර වැඩි කරලා ඇති නැතිවීම බලන ස්වාමින්වහන්සේ කෙනෙක් ඒ විඥානයේ දක්වාම ඒ භාවනා කරනවා. ඊට පස්සේ ස්වාමින්වහන්සේ පඨවි ආපෝ තේජෝ වායෝ විතරක් විපස්සනා කරලා ඒකේ උදේවය බලලා රහත් වෙච්ච ස්වාමින්වහන්සේ කෙනෙක්. එතකොට තනිකරම මේ රූප කොටස් විතරයි, කායानुපස්සනාව විතරයි, නැත්නම් රූපයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වල ඇති නැතිවීම විතරයි බලලා තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ එතනින් ඒ විදිහට වුණා. අනික හතර වෙනි ස්වාමීන් වහන්සේ තමයි යම් කිංචි සමුදය ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම කියන ඇති වෙන සියලුම දේවල් සිතුවිලිද තමන්ට ඇති වෙන සමාධියද සූත්‍ර වල සඳහන් කරනවා. නේව සංඥා නා සංඥා ආයතනීය පවා අනිමිත්ත සමාධිය පවා අභි සංචේතනිකයි ඒක හිතින්ම හටගෙන සංස්කාර වලින්ම හටගෙන සංස්කාර වලින්ම නැති වෙනවා නැති වෙන ස්වභාවයයි ඒකත් තේරුම් ගන්න පුළුවන්. ඒ තරම්ම හැම දෙයක්ම ඇති වෙන රාග දේශ සිතුවිලි ගැන කතා කුමන කතා ඒ හැම දෙයක්ම ඇති නැති වෙන හැටි දැකලා ටිකක් ඒ පුළුල් පරාසයක විහිදෙනවා ඇති නැතිවීම බලලා උන්වහන්සේ නිවන් දැක්කයි කියලා. ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් මේ විපස්සනා කරන්න බැරි අරමුණක් නෑ මේ ලෝකේ. හැබැයි අපි එක අරමුණක් මුල් කරගන්නේ අපි මේ බැස ගන්න තොටුපළක් වශයෙන්. ඉතින් ඒකදී ආනාපානෙ ඉඹීම හැකිලිම වෙන්න පුළුවන් යටිපතුල වෙන්න පුළුවන්. ඒක හොඳට නැවත නැවත බලන්න ඒකට මොකද්ද සිදුවන්නේ විපරිණාමය. විපරිණාමයේ දකින්නාසුරුව භාවනා කරන්න. ආනාපානෙ නැතුව ගියා කියලා හඬනවා ඊට පස්සේ ආනාපානෙ වෙනස් වුණා කියලා හඬනවා සමහරු. ආනාපානෙ හොඳට තියෙනවා කියලා සතුටු වෙනවා. මේ මොකක්වත් නැතුව මේවට උනාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොඳට දැනගන්න මේ මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ හිත පිටිවිල වලට ගියාම හඬනවා මේ ආනාපානේ තිබ්බේ නැහැ කියලා. ආපහු දැනගත්තට පස්සේ අපිට අපේ තණ්හාව අඩුවෙන්න අක් ගාලා ආය නැවත ආනාපානෙට එන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ ආයතන පිළිබඳවත් ඒ වගේ මේ ධාතුන් පිළිබඳවත් පුළුවන් නම් මේ විපරිණාමයේ දකිනා සුළුව අපිට භාවනා කරන්න. නැත්නම් මේකේ විපරිණාමයේ දකිනා සුළුවයි මේ විපස්සනා කියන්නේ මේකේ ඒ විදිය නිරීක්ෂණය කිරීමක් ඇයි කියලා දැනගන්න පුළුවන් නම් අපිට පුළුවන් බොහොම සතුටින් අපේ භාවනා කටයුතු සතිමත් භාවයේ පැය 24 තුළම තියාගන්නත් අපි මේ අහකේ යන නයි රෙද්දාස්සේ දාගන්න නැතු ඉන්නත් අපිට මේක ලොකු උපකාරයක් වෙනවා. ඉතින් ඒ අනුව අපේ ජීවිතයට මෙන්න මේ කාරණා ටික මේ ආයතන 6 කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා මම ධර්ම දේශනාව අවසන් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් සියලුම දෙනාට තෙරුවන් සරණයි. ඊට පස්සේ අපිට පුළුවන් සාකච්ඡාව ආරම්භ කරන්න.
ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ස්වාමීන් වහන්සේ අපිට පහුගිය දවස්වල තිබිච්ච වාර්තාතික කියවද කියලාත් සැක හිතුණා මේ අද ධර්ම දේශනාව සිද්ධ කරා යනකොට. මොකද ස්වාමීන් වහන්සේ
පැත්ත බලන්න ගාවේ නෑ මම.
ඒ වුණාට ස්වාමීන් වහන්සේ මන් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේගේ අර අපේ අර ටෙලිපති මාර්ගයේ ගියාද කියලා මේ මැසේජ් එක පහුගිය සති කීපයක් ඇතුළත අපිට මේ ගොඩාක් කමටහන් වාර්තා ලැබුණා ස්වාමීන් වහන්සේ ඔය සිත පිට යනවා ඊළඟට අරමුණු විවිධ අරමුණු වෙනවා කියලා ඒ වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. මං හිතන්නේ අද ඉතාමත්ම ඒ සියලුම කමටහන් වලට හොඳ පිළිතුරක් ප්‍රායෝගික පිළිතුරක් ලැබුණයි කියලා ඉතින් අපි සතුටු වෙනවා ස්වාමීන් වහන්ස. වැඩසටහනේට සම්බන්ධ ප්‍රායෝගික පහසුව තකා පොඩි සාරාංශගත කිරීමක් කරනවා ධර්ම දේශනාව. අද අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්ම දේශනාවට මූලික කරගත්තේ පුණ්‍යෝවාද කියන සූත්‍රය. ඒ කොහොමද අපේ ප්‍රතිපදාව කරගෙන යාමේදී ප්‍රායෝගිකව අපේ ජීවිතයට යොදාගන්නේ අපේ පුහුණුවට යොදාගන්නේ කියන කාරණය මූලික කරගෙන තමයි අද ධර්ම දේශනාව ඉදිරිපත් කරේ. ඉතින් එහිදී අපි මේ ආයතන 6 තුලින් ගන්නා අරමුණු නිසා අපේ ගන්න මූලික කමටහන අරමුණ පිට යෑම හෝ ඒ වෙනත් අරමුණට යෑම නිසා අමනාප ගති ඇති කරගන්නවා. නමුත් මේ ආයතන 6 ගැන අපි දැනුමක් ඇති කරගත්තොත් අපිට දැක ගන්න පුළුවන් මේ මන කියන ආයතනේ තමයි අපි වැඩි කාලයක් ගත කරන්නේ. අස කන දිව නාසය කය කියන ඒවා ගත කරන්න ඉතාමත් අඩු කාලයක්. ඉතින් ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ දුනා අපි පුහුණුවක් පටන් ගන්නකොට අරමුණක් ලෙස යොදා ගන්න අපේ ආනාපානය හෝ අපි පිම්බීම හැකිලිම එහෙම නැත්නම් සක්මණේදී පායට දැනෙන ස්පර්ශය මේ වගේ දේවල් රූප කොටසක් ලෙස අරගෙන අපි කරගෙන යනවා. නමුත් ටික වෙලාවක් අපේ පුහුණුව කරගෙන යනකොට එහිදී අපේ මනාප අමනාප ගති ඇති කරගන්නවා. ඒට මූලිකම ඉතින් හේතු වන්නේ මේ තෘෂ්ණාව සහ අවිද්‍යාව කියන කාරණය කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඉතින් අපි ස්වාමීන් වචන තුනක් මේදී සඳහන් කරා. ඒ මනාපමනාප ගති ඇතිවීමේදී කරන අභිනන්දනය, අභිවදනය හෝ අජ්ජෝසාය, මේක නවත්ත ගන්න පුළුවන් නම් තෘෂ්ණාව නිරෝධය වෙනවා. ඊට අමතරව එහිදී ඇතිවන විපරණාමය කියන දේ දකින සුළු අපි පුහුණුව කරගෙන ගියොත් එහෙම අපිට මේ ඇතිවන අමනාප අමනාප ගති ඇති වෙන්නේ අපගේ පුහුණුව කරදරයක් නැතුව කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් ඒ පිළිබඳව අපේ නමස්කාර පූර්වක ස්තුතිය ගෞරවනීය ස්වාමීන් වහන්සේට පුද කරනවා. ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් අහන්න අවසරයිද? අපි ඊළඟ යන්න ඉතලා ස්වාමීන් වහන්සේ, දැන් අපි ඔය හිතමුකෝ පරියංකේදී මූලික අරමුණ ලෙස ආනාපාන සතිය ගත්තයි කියලා. ඒ ගත්තු අරමුණ අපිට සියුම්ම දැනෙනවා. ඒ පිළිබඳ ඒ වෙලාවේදී අපි වෙන අරමුණක් ප්‍රපංච කරලා හෝ ඒට දක්වන තෘෂ්ණාව ලෙසම ඒ ආනාපානයේ සියුම් වීමට හෝ නොදැනී යාම නිසා ඒකට ගැටෙන්නත් සමාවෙන්න තෘෂ්ණාවක් ඇති වෙන්නත් පුළුවන්. ඒක තමයි ස්වාමීනා, ඒකත් ඔය කියන ආකාරයේම ප්‍රපංච නොවුනත් ස්වාමීනාසේ තෘෂ්ණාවක් ඇතිවීම නිසා අපිට එතනදී ගැටලුවක් ඇති වෙන්න පුළුවන් කියන කාරණේ මට හිතෙනවා ස්වාමීනාසේ. මොකද එහෙම මට වුණා යානාපානයේ තියෙන රසයට හා ඒ සමාධියට පොඩ්ඩක් ඇලීම නිසා. ඊට අමතරව ස්වාමීනාහන්සේ දැන් ආනාපානයේ සිට පිට ගියයි කියලා දැනගත්තා. ඒ දැනගෙන සිටීම තුල ඒතම සමාන්තරගතව ආනාපාන සති ඉතා සියුම් වෙලා ගිලා අර ඒ කියන්නේ ආනාපානයේ සිටියා වගේම දැනෙන සහනයක් සහ ඒ ක්‍රියාවලියත් සිදුවෙනවායි කියලා නිකන් අර අපි දැන් ස්වාමීනාංශේ වැඩසටහන මුලදී අය කරපු ටෙස්ට් එකේ ඉදිරි කරේ ඒ ඡායාවක් නිසා ආනාපානයේ විපරිණාමය පේනවා. නමුත් බාහිර අරමුණකට ගියයි කියලා දන්නවා ස්වාමීනාංශ. මෙන්න මෙතන පොඩ්ඩක් ස්වාමීනාංශේ
ඒක තමයි තියනේ මේක. ඔය ඒක ලස්සන සඳහන් කරනවා. ඒක රසයි කියලා මේ Nirodhe. හැම දෙයකම Nirodhe ඒක රසයි. සිතුවිල්ලක් ඇති වෙලා නැති වෙලා යන එකත් එකම රහයි. නැතිවීමත් ආනාපානෙ නැතිවීමත් එකම රහයි. සද්දේක නැතිවීමත් එකම තැනට යන්නේ. ඒකින්ද මේ හැම දෙයකම ඇතිවීම බලලා නටනවට වඩා මේකේ නැතිවීම දකිද්දි ඒ කෝකත් එකයි. සිතුවිල්ලකට හිත ගියා කියලා ඒකේ තියෙන ලොකු මේ වවාගෙන කන ගතියක් නැත්නම් ඒක එතනම ඉවරලා යනවා. බොහොම කෙටි කාලයකින් ඒ සිතුවිල්ල ඒ කතන්දරේ ඇතුළත කතා ඉවරලා යනවා. අපේ තියෙන මෝඩකමට අපි ඒක පෝර දදා යන්නේ නැත්නම් එතනම හිම නැතිලා යනවා. නැතුවලා ගියාම තානාපනෙ නැතුව ගියා වගේම තමයි තියෙන්නේ. ඒ වගේම සද්දයකට හිත ගියා නම් එතන සද්දේ හිමම නැතිවලා ගියොත් ඒත් එච්චරයි. අපි මේ එකක් තෝරගත්තට පස්සේ තියෙන ප්‍රශ්නේ. නමුත් ඒක පුරුදු කරන්න ආදුනිකයට අපි කියන්නේ ආනාපානෙම දිගටම බලාගෙන යන්නකො කියන කාරණේ. හැබැයි ඇත්තටම ආනාපානෙට ගියාට ගියොත් හිත ඇත්තටම මනසේ තියෙන ප්‍රපංච වලට හිත යනවා අඩුයි. ඒකට කියනවා කාම ලෝකෙන් අපි මිදෙනවා. කාම තණ්හාවෙන් මිදිලා තමයි අපි යනවා රූප තණ්හාවකට. හැබැයි මේ කාම තණ්හාව අයින් කරන්නේ රූප තණ්හාවෙන් තමයි. නැත්නම් රූපයෙන් තමයි අපි ප්‍රතිස්ථාපනය කරන්නේ. හැබැයි රූපෙටම හිත ගියොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මනසේ තියෙන ප්‍රපංච ගතිය අඩුයි. හැබැයි සියුම් වශයෙන් ඒකට ඇලීමක් එන්න පුළුවන්. හැබැයි ඒ ඇලීම තණ්හාය පජහති තණ්හාය නිස්සය. මට මතක නැහැ ඒ වචනේ. ඒ තණ්හාව පදනම් කරගෙනම තණ්හාව නැති කිරින්න නැති කරන්න යන ක්‍රමයක්. හරියට නන්ද කුමාරයාට ගිහිලා දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාවේ පෙන්නන්නේ රූපනන්දගෙන් ගලව ගන්න. එතකොට ඇත්තටම දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාව පෙන්නනවා කියන එකත් ඒකත් නිකන් සියුම් ඇලීමක් නේ. හැබැයි ඒක හින්දම උන්වහන්සේ භාවනා කරන ඉඳ බුදුරජාණන් වහන්සේ දන්නවා භාග්‍යතුන් වහන්සේ මෙතනින් ගැලවෙනවා කියලා. ඉතින් අපි මේ රූපය ගන්නෙත් අරක අඩේට තියලා. ආමේ අඩේට තියලා රූපයට ගන්නවා. ඊට පස්සේ මේ රූපයෙන් අරූපයට ගියාට පස්සේ ඊටත් වඩා සියුම්ම ඇලීමක් තියෙන්න පුළුවන්. මොකද එතනත් 100%ක් ඇත්තට ආත්මය හොඳට වැඩ කරන තැන. ඉතින් ආලාර කාලාම උද්දකරාමල මේ අතරින්න බැරි වුනේ මෙන්න මේ සියුම් බවට තියෙන ඇලීම හින්දා. ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන මේ කැරකෙන්න දුන්නානම් මේ ආනාපානි මතුවෙනවා. ආයේ අරූපෙන් රූපෙට, රූපෙන් අරූපෙට යද්දී මේකේ තියෙන තණ්හාව තේරුම් ගන්න තමයි අපි මේ භාවනා කරන්නේ. කොච්චර ඇලෙනවද, කොච්චර අපි මේකට දුක් වෙනවද, කොච්චර මගේ කියා ගන්නවද, මගේ භාවනාව මෙහෙමයි කියා ගන්නවද, මට හිතෙන්නේ මෙහෙමයි කියා ගන්න, අන්නේ මම අවලෝසන සිද්ධිය තමයි අවිද්‍යාවෙන් අපි තේරුම් වැහිලා තියෙන්නේ. ඒ වගේ මේකට තියෙන ආසාව, තණ්හාව තමයි අනික් හේතුව. ඉතින් මෙන්න මේ කාරණා දෙක හරි වැදගත්. මේ ආයතනේ අනික් ආයතන වලට කියත් ඒකේ නිරුද්ධියත් එක්ක නිරෝධියත් එකමයි. එකයි කියන්නේ අර පළවෙනි සාමින්නාසය අසකන දිවනාසාරේ මනස කියන ඕනම ආයතනයකින් එන අරමුණු ඇති නැති වීම බලන්න. ඉතින් අර ලස්සනට පෞරක උපමාවෙන් දෙනවා නගරයක වටේ පවුරක් තියෙනවා. මේ තාප්පයක්, ඒ තාප්පේ දොරටු හයක් තියෙනවා. ඒ දොරටු හයෙන් ඕනෑ දොරටුවකින් එන්න යන්න පුළුවන්. ඊට පස්සේ මැද ඉන්නවා රජ්ජුරුව සල්ලාලයොත් එක්ක බේබද්දුත් එක්ක බොනවා. ඒ වගේම වෛශ්‍යාවන් එක්ක නිදා ගන්නවා. ඒ වගේම සූදු කෙරිනවා. ඊට පස්සේ මේ දොරටු හයෙන් දෙන්නෙක් එනවා. දෙන්නෙක් ඇවිල්ලා මේ රජ්ජුරුවන්ට පණිවිඩය කියලා යනවා. මේ දොරටු හයෙන් එනවා. දොරටුවේ මුරකාරයෙක් ඉන්නවා. මේ මුරකාරයා මේ එන දෙන්නව දන්නවා. එන්නේ රජ්ජුරුවයි පුරෝහිතයි. නෙමෙයි මේ මේ යෝධයයි පුරෝහිතයි. ඇවිල්ලා මේ දොරටු හයෙන් ගිහලා රජ්ජුරුවන්ට පණිවිඩය කියනවා. ඊට පස්සේ පුරෝහිත තමයි මේ පණිවිඩකරු. පණිවිඩකරු ඇවිල්ලා රජ්ජුරුවන්ට කියන රට ධාර්මිකව පාලනය කරන්න කියලා මේ ලොකු රජ්ජුරුව නැත්නම් තමන්ගේ පියතුමා කියනවායි කියලා. අර රජ්ජුරුවන්ට ඇහෙන්නේ නැහැ. ඇයි බීලා. ඊට පස්සේ යෝධයයි රජ්ජුරුවන් වල්ලා දෙකක් දුන්නාට පස්සේ අර සල්ලාලේ ඔක්කොම දුවනවා. ඊට පස්සේ රජ්ජුරුවන්ගෙත් වෙරිහිඳිනවා. ඊට පස්සේ පුරෝහිත කියනවා දැන් රාජ්‍ය පාලනය කරන්න ධාර්මිකව කියලා. අන්න ඒ වෙලාවට විතරයි ඇහෙන්නේ. ඉතින් ඒකෙදි සඳහන් කරනවා මේ දොරටු හය වගේ තමයි ආයතන හය. මේ ආයතන හයේ ඉන්න මුරකාරයා තමයි සතිය කියන්නේ. ඊට පස්සේ මේ රට ඇතුලේ තියෙන රජ්ජුරුව ඉන්න රජ්ජුරුව තමයි බේබද්ද සල්ලාලයා ඒ වගේම සූදු කෙරෙන පුද්ගලයා තමයි විඥාණය කියන්නේ අපේ මමයි කියන පුද්ගලයා. ඒ වගේම තමයි මේ පුරෝහිත කියන්නේ යෝධයා කියන්නේ කවුද කියලා අහනවා. එතකොට තමයි කියන්නේ මේ යෝධයා කියන්නේ සමතේ ඒක අරමුණක් අල්ලා දිගට මෙනෙහි කිරීම. පුරෝහිත කියන්නේ මෙන්න මේ ප්‍රඥාව විපස්සනාව. යෝධයා කියන්නේ සමතය, පුරෝහිත කියන්නේ විපස්සනාව. පුරෝහිත අතරේ තමයි අතේ තමයි පණිවිඩය තියෙන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන පණිවිඩය ප්‍රඥාචෛතසිකේ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ භාවනාව කියන්නේ මොකද්ද කියලා. අපි කොටු කරගෙන ඉන්න රාමුව මොකද්ද, අපි කරගෙන යන භාවනාව මොකද. ඒකින්ද ඒක තේරුම් ගත්තට පස්සේ බොහොම සතුටින් සැහැල්ලුවෙන් භාවනාව කරගෙන යන්න පුළුවන්. මේ හැම අරමුණකම මේ ඇති නැති වීම. ඉතින් අපි මුලින් කරන්නේ අර යෝධය කරපු වැඩේ කරනවා. අපි ආනාපානේ නැවත නැවත මෙනෙහි කරලා අපි ඒක පුරුදු කරගන්නවා. ඒක බංකරයක් වගේ හදාගන්න. හදාගත්තට පස්සේ පුළුවන් ඒකට ඒ බංකරයට තියෙන කැමැත්තත් දැනගන්න පුළුවන්. බංකරේ ඉන්න තාක් කල් යුද්ධ ඉවර වෙන්නේ නැහැ කියලාත් දැනගන්න පුළුවන්. යුද්ධෙට ගියාට පස්සේ තේරුම් ගන්න පුළුවන් මේ ආයතන අතර තියෙන හැම වෙඩිල්ලකම තියෙන මරණ ස්වභාවය. ප්‍රමාදයට පත් වුණොත් තියෙන මේ විනාශය තේරුම් ගන්න පුළුවන්. අප්‍රමාදී වුණොත් හැම වෙඩිල්ලකින් හැම උණ්ඩකින්ම බේරෙන්නත් අපිට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒකට තියෙන සතියම තමයි ප්‍රගුණ කරගන්න.
එහමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං අවසරයි ස්වාමීන් වහන්සේ. අපේ ධම්ම සරණ ස්වාමීන් වහන්සේ පේන නෑ, වහන්සේට කාල වේලාවක් තියෙනවද අපේ වාර්තා ඉදිරිපත් කර විසඳුම් ලබා දෙන්න ස්වාමීන් වහන්සේ?
හරි. සරණ දුවලද ගිහිල්ලාද?
දන්නේ නෑ ස්වාමීන් වහන්සේ. සමහර විට මගදී සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි ඔබ වහන්සේ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපි සමග කියලා ප්‍රහත්න පිං. අද වැඩසටහන ප්‍රශ්න වාර්තා ඉදිරිපත් කිරීම ප්‍රථම ආධුනිකයන් සඳහා වන උපදෙස් මාලාව ඉදිරිපත් කිරීමට සුළු කාලයක් ගන්නවා. මට ඒ සඳහා විනාඩි දෙකක් පමණ දෙන්න. නිසරණ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් පරිදි මේ සතිමත් ඇවිදීම සහ සතිමත් ද ගැනීම සම්බන්ධව වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. සතිමත් බව පුහුණු කරන්න සඳහා මූලිකවම ආධුනිකයන් සඳහා මෙම වීඩියෝ පටි දෙක මහත්සේ උපකාර වෙනවා. ඉතින් පුහුණුව පටන් ගැනීමට ප්‍රථම මේ වීඩියෝ දෙක නරඹලා හොඳ අදහසක් ඇති කරගන්න. මොකද්ද සතිමත් හිඳ ගැනීම, සතිමත් ඇවිදීම මූලික අරමුණක් ලෙස අපි ගන්නෙ මොකද්ද, එහි තියෙන වැදගත්කම, ඒ සියල්ලක්ම මේ කරුණු මෙහි වීඩියෝ පටි දෙකේ සඳහන් වෙනවා. වඩා වැදගත් වන්නේ ප්‍රායෝගික පුහුණුවයි. ඒ සඳහා දිනක බෙඩ් කරගත්තු වේලාවක් උදෑසන හෝ අවදි වීමෙන් පසුව රාත්‍රී නිින්දට යෑමට ප්‍රථම පටන් ගැනීමේදී එහෙම බෙඩ් කරගත්තු කාලයක් යොදා ගන්න ඉතා හොඳයි. ඉතාමත් සුළුවෙන් පුහුණුව පටන් ගන්න විනාඩි 5ක්. ඉන්පසු තමන්ගේ කාලය දික් කරන්න පුළුවන් විනාඩි 10ක්, විනාඩි 15ක් මේ ආකාරයට සතියක් පමණ තමන්ගේ පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු පැය දෙකක් පමණ කාලයක් සතියක් ඇතුළත පුහුණුව සම්පූර්ණ කරාට පසුව තමන්ගේ අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන්. කොහොමද මේ තමන් පුහුණුව ආරම්භ කරේ, මූලික අරමුණ මොකද්ද, මේ වார்த்தාව ඉදිරිපත් කරනකොට ඒ සියලු විස්තර අඩංගු කරලා අපට එවන්න පුළුවන්. ඊට අමතරව එදිනදා ජීවිතයේදී කොහොමද සතිය තමන්ට උපකාර වුණේ, සතිය තමන් කොහොමද පුරුදු කරේ, මේ සියලුම කාරණා ඉදිරිපත් කරන්න පුළුවන්. එම වාර්තා ඉදිරිපත් කිරීමට Google Form එක සහ email address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. ඊට අමතරව වැඩසටහනේ Zoom details මෙහි සඳහන් කරලා තිබෙනවා. URL link එක සහ රැස්වීම අංකයේ මුරපදයක් මේ සියලු දේ මේ සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවට උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බර්න් වේලාවෙන් 12:30 සිට 2 දක්වාත්, නවසීලන්ත වේලාවෙන් 2:30 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. සියලු දෙනාගේම ඉල්ලා සිටින්නේ හැකි පමණ වැඩසටහනට සම්බන්ධ වන්න, නවකීන්ව වැඩසටහනට සම්බන්ධ කරගන්න. එය තමන්ගේ පුහුණුවටත් තමන්ගේ ප්‍රතිපදාවටත් උපකාර වෙනවා. අන් අයට මෙම මැසේජ් එක දීම තුළින් ඊට අමතරව තවත් ගොඩාක් උපකාරයක් තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අපිට ඔන්ලයින් සම්බන්ධ කරගෙන මේ වගේ අවස්ථාවක් අපිට හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රයෝජනය ගන්න පුළුවන් සියලු දෙනාටම. ඒ නිසා හැකි පමණ තවත් පිරිස් මෙම වැඩසටහන සම්බන්ධ කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඊළඟට අපිට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමට මම ඉන්ද්‍රානන්දාට ආරාධනා කරනවා. අද දවසේ අපිට ලැබී ඇති වාර්තා ඉදිරිපත් කරන ලෙස ඉන්ද්‍රානන්දා අවසන්.
තෙරුවන් සරණයි නදීප්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ලිඛිත ප්‍රශ්න නම් මට ලැබිලා නැහැ අද.
සාදු.
චැට් එකටත් තාම මේ වෙනතුරු ලැබිලා නැහැ ස්වාමින් වහන්ස.
සාදු.
අවසරයි ස්වාමින් වහන්ස, ඉන්ද්‍රනන්ද ඊමේල් එක බලන්න චුට්ටක්. මං හිතන්නේ ප්‍රශ්නයක් තියෙනවා කියලා.
ලැබිලා නැහැ.
නෑ.
ලැබිලා නැහැ.
ඒ වුණාට ස්වාමින් වහන්ස අපි ස්වාමින් වහන්සේ යද දෙන්න.
ස්වාමින් රජික මේම මම
ඊමේල් එකට එකක් එවලා තියෙනව නේද? 12:54ට එකක් එවලා තියෙනවා මගේ වෙලාවේ.
හම්බුනේ නෑ Yahoo එකද?
Yahoo එකට එවලා තියෙන්නේ.
එන්න මම අපෝ පර ගිහලා ඉන්නම්.
හරි රාජිකායන් කියන්න බං.
මම බලන්න පුඩක් ආයි මේ අපෝ ගිහිල්ලා එවේ.
මම ප්‍රශ්නයක් අහන්න ස්වාමීන් වහන්සේ, ළමයිට කවන කවන්නේ ටක් ගාලා ඇවිල්ලා ඕටල් එකට එන්න ස්වාමීන් වහන්සේ.
ඇවිල්ලා නෑ රද්දිකදුව.
ඒ අතරතුර කාට හරි වාචික ප්‍රශ්නයක් තිබෙනවනම් ඉදිරිපත් කරන්න පුළුවන්.
නැන්දා ලෑස් වෙනකම් මම මේ
කියවන්න. හරි අහන්න. මොකද මේක ඕපන් වෙන්නේ නැතු මේ ඉන්නේ එකයි.
නදීප් මං මේ අපි වෙලාව යන නිසා අපි ඉස්සරලි අවස්ථාව දෙන්නේ. අවසරයි කරුණේ ස්වාමීන් වහන්ස. වහන්සේ රැහෙනවා කියලා මං හිතනවා.
එහෙයි.
මේ වාර්තාවක් ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්ස, සක්මන සහ පර්යාංකය දෙකම මං ඉදිරිපත් කරන්න. සක්මන යටිපතුල් ස්පර්ශයට සතිය පිහිටුවාගෙන සක්මන ආරම්භ කළෙමි. පාදයන් එකින් එක කොළවේ ස්පර්ශ වන අතරතුර ඇති හිඩැස වෙත සතිය ආකර්ෂණය විය. එම පාද ස්පර්ශයන් අතර ඇති සියුම් හිඩැස වෙත සිත ඇදී ගිය විටද පාද ස්පර්ශයන් දැනුණු බව අවබෝධ විය. සක්මනේ ඒකාකාරී බව පිළිබඳ අවබෝධයක්ද, ඒ පිළිබඳ යම් අලස බවක්ද සිතේ ඇති විය. සක්මන නිසා කය ඇති වූ සියුම් වෙහෙසද අවබෝධ විය. පරයන්කේ හුස්ම රැල්ල වෙත පිහිට වූ සතිය හේතු කරගෙනම හුස්ම රැල්ල ගෙවී යන හැටි බලා සිටියෙමි. උඩුකයේ කම්පන හා චංචල ඇතිවෙමින් වෙනස් වීම, හුස්ම ඇතුල්වීම හා පිටවීම හේතු කරගත් කිසියම් රටාවකට අනුව සිදුවන බවක් පෙනුමි. විවිධ සිතුවිලි සිත තුළට ගලා ආවද හුස්ම රැල්ලට තබා තිබූ සතිය මුළුමනින්ම අහෝසි වීමක් සිදු නොවිය. හිත තැන්පත් වෙද්දී දැන් කුමක් කරම්දෝ යන සියුම් විතර්කය හිත තුළ ඉදිරිපත් විය. එය යම් වෙහෙසකර බවක් ඇති කරන බව දුටුවෙමි. අවටින් නැසෙන ශබ්ද වෙත හිත ඇදී ගියේ නැත. ඒවා නැසුණක් මෙන් කන වෙතින් ප්‍රතික්ෂේප වී ගියේය. එම ශබ්දවලින් පැමිණි දෝංකාරය පමණක් හිත තුළට එමින් කිසියම් ඡායාවක් පමණක් පෙන්වා නික්ම ගියේය. සක්මන මනෝරම්ය ගති ඇති ආරාමයක් පරිද්දෙන් සිත තුළ ප්‍රබල විවේකයක් ඇති කළේය. එම විවේකයට ඇතිවන්නා වූ සියුම් හා තියුණු ඇල්මද නිරීක්ෂණය විය. ඒ සමගම සක්මනද ඉබේම සිදුවෙමින් පවතිනා බවද දක්නට හැකි විය. සිතුවිලි කොතරම් ගලාගෙන ආවද ඒ සිතුවිලි සියල්ලද පාද ස්පර්ශයන්ගේ ඇති විවරණාකාර ස්වභාවයට සමාන ස්වභාව ඇති බවද අත්දැකෙමි. සක්මන කෙතරම් ඒකාකාර බවක් බාහිරෙන් පෙනුනද ඇතුළතින් මේ බොහෝසේ වෙනස් වෙමින් සතිය සමග එකතු වෙමින්ද වෙන් වෙමින්ද කෙරෙන බවක් අත්දැක්කෙමි. අසතිමත් වූ අවස්ථාවලදී සක්මනේ චලනයන් කම්පනයන් වලට සතිය නැවත පිහිටුවන විට අසතිමත් කාලාන්තර හඳුනා ගතිමි. අසත්‍ය යනු මෙයයි යනුවෙන් අවබෝධ වූ නිසා ඒ අසතිමත් වීම ගැන එහැටි කම්පාවක් ඇති නොවීය. සක්මනක් කෙරෙනු දකින මොහොතවල් වලදී ඉතා කුඩා කාලාන්තර වලදී සිදුවන සක්මනක් වැනි යමක් විනා සක්මන කරන්නෙකු හෝ ඒ වෙනුවෙන් ආයාසයක් යොදන්නෙක් නැති බව පෙනී ගියේය. ඒ දෙස වඩාත් අවධානය යොමු කළ හැම විටම හිත විසින්ම සක්මන් කරන්නෙකුව පින්තාරු කර සාදා දෙනු අත්දැක්කෙමි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස. හැබැයි එතන පොඩි පරයන්කේ කෑල්ලකුත් තියෙනවා වගේ කියලා මට හිතෙනවා. මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ, එහෙම තමයි මට වාර්තාව ඇවිත් තියෙන්නේ.
ඔව් ඒකේ තියෙන වාර්තාව හොඳයි, ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අනුමාන ඥානය සහ ප්‍රත්‍යක්ෂ ඥානය දෙක කලවමක් ගිහිලා තියෙනවා කියන එක ලියපු පුද්ගලයාට තේරෙන්නේ නැද්ද, තේරෙනවද කියන එක මට තේරෙන්නේ නැහැ. නමුත් ප්‍රත්‍යක්ෂය කියන්නේ කරගෙන යන භාවනාව කිසිම අවුලක් නැහැ, හොඳට කරගෙන යනවා. නමුත් අර සියන සියුම් සියුම් මූලධර්ම දෙෙත් ඒක නොදක්කිනවට වඩා අර යථාභූතේ නැත්නම් ඇත්තටම සිදුවෙන එක ලිව්වා ලියනවා නම් ඒක ඇත්තටම වටිනවා. නැත්නම් අර අපි ගොඩාක් වෙලාවට අපි ගන්න දේවල් වලිනුත් බණ වලිනුත් අපි කියන දේවල් වලිනුත් භාවනාව දකින්න ගියාට පස්සේ ඒ තියෙන පලිබෝධිය නිකන් තාවර මට දැනෙන එහෙම නොවෙන්නත් පුළුවන්. ඉතින් ඒක ඇත්තට මේ වාතාවට කියන්න දෝෂයක් ඇත්තෙම නෑ. භාවනාව හොඳට කරගෙන යනවා. ඒකෙදි තමයි අර කියන්නේ දැන් සක්මනේදී දිගට ගියාට පස්සේ ඒකේ තියෙන සියුම් බෙහෙසත් තේරෙනවා කියලා. ඉතින් ඒක තමයි අර අබ්බි සංචේතනික අබ්බි සංස්කාරික ස්වභාවයේ මේ සියුම් කරාට පස්සේ තමයි අපිට ඒක අල්ලන්න පුළුවන්. නැත්තම් මේ බල්ලට හැතැම්ම නෑ වගේ දුවද්දී අපිට වෙහෙසක් තේරෙන්නේ නැහැ. ඇත්තටම. මොකද අපි අරමුණ ප්‍රපංචවල දුවන්නේ මනසේ. එතකොට කයේ තියෙන වේසවත් දරතිවත් අපිට තේරෙන්නේ නැහැ, අදාළ නැහැ ඒක. මොකද වෙන ආයතනයකින් ඒක වැහිලා තියෙන්නේ. නමුත් මේ විදිහට භාවනා කරන්න තියෙනවා මේ සුළු දේවල් වල පවා මහ ලොකු දෙයක් නෙමෙයි. සුළු දේවල් පවා ફોકસ වෙලා පෙන්නද්දී, සමාධිමත් වෙලා පෙන්නද්දී, සතිමත් වෙලා පෙන්නද්දී ඒක ඇතුළේ තියෙන චූටි තියෙන සංස්කාර වල තියෙන වේසක්. මේ වේසත් තේරෙන්න මෙන්න මේ වගේ හිත ටිකක් විවේක වෙලා සීල සමාධි ප්‍රඥා හරහා ගියාම තමයි නැත්තම් මේ තියෙන තැම්පත් බව නැත්තම් මේ ප්‍රපංච වල අඩුවීමෙන් තමයි අපිට මෙන්න මේ වෙහෙසක් දැක ගන්න පුළුවන්. හැබැයි මේ වෙහෙස දැක්ක කියලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ලස්සන මේ වார்த்தාවේ සඳහන් වෙනවා. මොකද ඒක ඒකාකාරී වුණාට ඒක මේ කම්මැලි ස්වභාවයක් තිබ්බට ඒකේ ඇතුළත අප්‍රමාදීව වැඩේ යනවා. ඒක ඇතුළත අසතියක් තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ යන කරුණු ටික අර ඍජුව අපි කියන වචන වලින් දාන්න නැතුව තමන්ට තියෙනම හුදු අර ගොරක වචන නැත්නම් තමන්ගේම වචන වලින් ලියන්න පුළුවන් අවතාව මේ ඇත්තටම මේ විදිහ තමයි ලියන්න කියලා කියන්නේ අපි. නමුත් අර මට හිතෙනවා අපි කියන කරුණුම අපි මේ බලලා ඒක දැක්කා කියන්න ගන්න මේ වාතාවේ තියෙන ඒකත් ඇතුළත් වෙනවාද කියන එක. ඉතින් ඒක තමන් අනුව හොඳට බලන්න මේ අපි කියන කරුණුම නෙමෙයි. නමුත් ඇත්තටම පේන තියෙන දේ අපි කියන එකත් එක්ක සැසඳීමක් තියෙනවා. ඒක 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 හරි. නමුත් අර මේ බලන්න ඕනේ මේ වගේ ඉදිරියට යද්දි මේ තියෙන ටිකම තමයි මේ තියෙන්නේ. වෙන ටිකම තමයි තියෙන්නේ. ඒ වෙන දේම තමයි බුදුරජාණන් වහන්සේත් කියලා තියෙන්නේ. අපිට අපි අපේ වචන වලින් අපි තේරුම් ගන්න ගියාම තමයි හරි වටින්නේ මේක. ඉතින් ඒකින්ද වාතාවරණ කිසිම ගැටලුවක් නැහැ, භාවනාවත් කිසිම ගැටලුවක් නැහැ. හොඳට තමන්ගේ තියෙන ඇතුළත සියුම්ම තියෙන කරුණු ටික හොයාගන්න පුළුවන්. නාම ධර්ම වල තියෙන නැත්නම් වංචනික ස්වභාවයන් උපක්্লেෂ අන්න ඒ පැත්ත හොඳට අල්ලාගෙන ඉදිරියට යන්න කියන්නේ තමයි කියන්න තියෙන්නේ.
අවසරයි ස්වාමීන් වහන්ස, මේ වාර්තාවක් ලැබුණා, කියවන්න අවසරයි.
හරි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ශීලයේ පිහිටුවා භාවනා කරන්න පටන් ගත්තා. ආශ්වාස ප්‍රාශ්වාස දෙකෙහිම හුස්ම සිහින් වී යන අයුරු තේරුණා. ක්‍රමෙන් අත්පාවල පේශී ලිහිල් වන අයුරු තේරුණා. හිත හිස් තැනකට ගියා. මේ ටිකට මිනිත්තු පහක් පමණ යන්න ඇති. ඉන්පසු වරින් වර සිත පිට යනවා, නැවත ආපසු හිස් තැනට එනවා. ඉඳ හිට සියුම් හුස්මක් දැනෙනවා. කකුලේ එක් තැනක මස් පිඩුවක නැටීමක් තේරුණා. ඉන්පසු ඒ නැතිව ගියා. හිසේ යම් තැනක නලියන බවක් තේරුණා. එයත් නැති වුණා. ශබ්ද ඇසුණාද කියා හරියටම කියන්නට බැහැ. අවසානයේ ලං වෙන විට හිස කඩා වැටෙන්නට පටන් ගත්තා. හිස කඩා වැටි ටික වේලාවකින් තමයි හිස කඩා වැටි ඇති බව දන්නේ. හිස කෙලින් තිබීමේ සිට කඩා වැටීමේ අවසානයේ වුණු අවස්ථාවතෙක් සිදු කිසි දෙයක් මතකයට එන්නේ නැත. හිස කඩා වැටි ඇති බව දැනී නැවත හිස කෙලින් කෙරුවා. නැවත කඩා වැටුණා. මේ ලෙස තුන්වරක් පමණ හිස කඩා වැටි පරයන්කේ පැයකුත් විනාඩි 10ක් පමණ ගත කළා. මීට සුදුසු උපදෙසක් ලැබේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
ඕ භාවනාව ටික කාලයක් කරගෙන යද්දි ටිකක් ඔලු කීපයක් මේක කුණු වරාට පස්සේ එන ගැටලු ටිකක් තමයි යෝක. ඇත්තටම ওই ටික හරිම වැදගත්. මොකද ওই ටික හදාගන්න නැතුව ඉදිරියට ගියාට පස්සේ තියෙන පලිබෝධ ටිකක් එනවා. ඉතින් ඒක තමයි මම දැක්කේ. මේ ගොඩාක් මම දැකලා තියෙනවා අපේ සාමින් වහන්සේලත්. මම ඉස්සරහා සාමින් වහන්සේ කෙනෙක් භාවනා ශාලාවේ භාවනා කර කර ඉන්නවා. මම පරියන්කේ ඉවර වෙලා ඇස් දෙක ගත්තාට පස්සේ මාව බය හිතුණා. මොකද මං බැලුවා මේ සාමින් වහන්සේගේ බෙල්ල නැහැ. මොකද මං ඉස්සරහින් ඉන්නේ. බෙල්ල නැහැ. බෙල්ල කඩන් වැඩි. يعني බෙල්ල බිම කියලා මම හිතුවේ. බෙල්ල ඇත්තෙම ගැලවිලා කියලා මං හිතුවේ. මොකද හරියටම උර හිස්ස විතරයි පේන්නේ. බලපුවාම බෙල්ල කඩන් වැඩිලා බෙල්ල තාක්කුයි. තාක්කුනේ මේ තනිකර බිමටම බර වෙලා පේන්නේ උර හිස්ස විතරයි. මම බැලුවා ඊට පස්සේ මේ සාමිනවාදලගේ කාලයක් ගියාට පස්සේ මේ බෙල්ලේ තියෙන ස්නායු තදවීම, ඊට පස්සේ අතිරි වැටීම්, ඊට පස්සේ බෙල්ලට එන ගැටලු, මේ හැම දෙයක්ම ගත්තට පස්සේ මම බැලුවා මේකේ මොකද්ද මේ රස්නේ කියලා. ඉතින් අර ලොකු සාන්නාසෙත් කිව්වා බ්‍රේන් වේව් එක දාලා මෙන්න මේ තැනදී මොකද්ද මේ වෙන්නේ කියලා බලන්න. ඉතින් ඒකදී මම දැක්කේ අර ඉරියව්ව හරියටම මුලින් අපි පවත්වා ගත්තේ නැත්නම්, ඒ කියන්නේ පරියන්කෙට යන්න කලින් හරියට ඉරියව්ව පැවැත්වුවේ නැත්නම් ඒකත් ප්‍රධාන ගැටලුවක්. ඒක තමයි ඥානාරාම ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒකට විනාඩි 2 3ක් හරි අරගෙන තමන් ඉරියව්ව සකස් කරගන්න හරියට. කොන්ද කෙලින් තියලා පරිසම්බිදා මගේ සඳහන් කරනවා මේ කොඳු ඇට පෙළ හොඳට ඇටයක් උඩ ඇටයක් හිටින විදිහට හොඳ කෙලින් හදාගන්න කියලා. ඒක හරි වටිනාකමක් තියෙනවා. ගුරුත්ව කේන්ද්‍රය හරියට ඒ බල රේඛාව පිහිටුවොත් අපිට පොඩි වෙනස පවා අපිට තේරෙන්න ගන්නවා. නැත්තම් අපි පරියන්ක ඉඳගන්නෙම ගොඩක් අය ඉස්සරහට බරව. ඉස්සරහට බරව ඉඳගත්ත ගමන් එමීට කාය සංකාර ටික එන්නෙන් අඩුවෙන්න අපි කය පිළිබඳ තියෙන හැඟීමත් අඩු වෙනවා. ඒ වගේම මේ අරමුණ ගෙවිලා ගෙවිලා ආනාපානෙත් ගෙවිලා මේ හිස් තැනට කියන තැනට යන්න ගත්තට පස්සේ හිස් ස්වභාවයේ අරමුණු සූක්ෂම වේගණ යද්දී, සියුම් වේගණ යද්දී අපිට ඒ කය පිළිබඳ තියෙන දැනීමත් හිමීට සියුම් වෙලා නැති වෙලා යන මට්ටමට යනවා. එතකොට අපි අර වැරදියට ගුරුත්වකෙන් ඉස්සරහට තියාගෙන ඉස්සරහට බරව ඉඳගත්තා නම් එහෙමම ඉස්සරහට බරව. ඉතින් මේ හිතැනට තියෙන මනාපයේ තියෙන කෑදරකම වැඩිකමටම අපි ඉරියව්ව සකස් කරගන්නෙත් නෑ. එහෙම වැක්කිරලා ඉන්නවා. ඉතින් ඒක ඉතෙන්ට ගිහිල්ලාම තමයි හදාගන්න. මොකද ඉරියව් හදා හදා හිටියොත් ඔතන භාවනාව ඉදිරියට යන්නත් බෑ. ඒක එකක්. ඒකින්ද ආදුනිකයර කියන ඕම යන් කියලා. ඊට පස්සේ හදාගන්න ඕනේ දේ තමයි ඉරියව්ව නිවැරදි විදිහට හදාගන්න ඕනේ. හැබැයි ඉරියව්ව වෙනස් වීම ෆයින් ටියුන් එකක්. ටියුන් එකක් නෙමෙයි ෆයින් ටියුන් එකක්. ඒක බොහොම ඉරියව්ව හරියට කෙලින් තියාගත්තොත් තේරෙනවා. චූටි වෙනස පවා තමයි තේරුණා නම් එතන මේක හදාගන්න පුළුවන්. අර තියෙන සූස්තිය කඩාගන්නේ නැතුව, නැත්නම් අපේ තියෙන සතිය කඩාගන්නේ නැතුව, නැත්නම් සමාධියට බාධාවක් නොවෙන්න තමන් ඉරියව්ව සකස් කරොත් දිගටම ඒක යන්න පුළුවන්. ඒ එකම ස්වභාවයෙන්. ඉතින් ඒක හරි ටික කාලයක් ගියාට පුළුව පස්සේ හදාගන්න පුළුවන් දෙයක්. නැතත් පරියන්කෙදී මේ විදියට වැක්කිරෙද්දී අපි දකින්න ඕනේ අපේ කයට හිත එනවා. අපි වෙලා තියෙන අපි හිස්තැනට ගියාට පස්සේ ඒකේ තියෙන කෑදරකමට අනික් කර්මණු ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. එනේවත් ප්‍රතික්ෂේප කරනවා. නමුත් අපි දැනගන්න ඕනේ මේ ස්වභාවය කියන එකත් එක අරමුණක් තමයි. ඊට පස්සේ ඒකෙන් පස්සේ නැවත අරමුණ වලට යනවා. හැබැයි මේකේ තියෙන මනාපමනාප මත අපි ඒක හොඳ නරක කෙසේ වෙතත් අපි දැනගන්න ඕනේ අපේ ශාරීරික ඉරියව පැවැත්ම හරියට ගියේ නැත්නම් එන්නේ ඊගාවට වෙන ළඩ ටිකක්. ඒකින්ද භාවනා කළ කාලයක් ගියාට පස්සේ අවුරුදු 10ක් ගියාට පස්සේ භාවනා නොකරන බැරි මට්ටම නැත්නම් භාවනා කරගන්න බැරි මට්ටමටම ස්නායු ප්‍රශ්න බෙල්ලේ ප්‍රශ්න දාන්නවා කියන එක කියන තනිකර බෙල්ලට ඒ යකඩ ටිකක් දාලා ඒ කියන්නේ යකඩ මොනවද මන්ද ප්ලේට් ටිකක් දාලා ඒක වෙනම හකට. ඉතින් මෙන්න මේ ඉරියව් පැවැත්ම හරි වැදගත්. ඒකින් තමයි අර මුගලන් සාමින වාසනේ මේ වැක්කිරි වැක්කිරි ඉද්දි බුදුරජාණන් වහන්සේ කියලා හේතු 10ක් සඳහන් කරන්නේ. මෙන්න මේ මොකද ඔය අරමුණ නැතුව ගියාට පස්සේ ඒ හිමීට නිින්දකට යන්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙන්නේ ඒක. හැබැයි ඒක තුල දැනුවත්භාවය ඇති කිරීම ලොකු සංසය නිතර කියන්නේ එතෙන්ට ගිහිල්ලා නින්දට ඇහැරෙනවා වගේ එතන දැනුවත් භාවය ඇති කර ගන්න ඕනේ. ගොඩක් වෙලාවට අද වෙලා තියෙන උතෙන් තල්ලු කරන හින්දා අපි ගොඩාක් අය හිතන් ඉන්නවා මෙතන නිවන නැත්තම් මෙතන තමයි අපි යොවෙන තැන. නමුත් එතන තේරෙනවා ඒකේ පටිසම්භිදාමග්ගේ මේ ආනාපානි කොටස් හතරකට කඩලා පෙන්නනවා. ඕලාරික ආනාපානි, සියුම් ආනාපානි, සුකුම ආනාපානි, සුකුමතර ආනාපානි කියලා. ඒ කියන්නේ බොහොම සියුම් යන ආනාපානි. ඊට පස්සේ සඳහන් කරනවා මේ හුස්ම ගැනීමත් පිටකිරීමත් අතර තියෙන මේ හිස්තැනක් දැනගන්න කියලා. එතකොට අපි හිස්තැන අරමුණු කරොත් අර හුස්ම ගැනීම පේන්නේ නැහැ. හුස්ම ගැනීම පිටකිරීම අරමුණු කරොත් හිස්තැන පේන්නේ. නමුත් මේ දෙක අතර කැරකීම අපිට දැක ගන්න පුළුවන්. ඒකේ තියෙන කෝකටද අපි ගියාට පස්සේ තණ්හාව ඇති වෙන්නේ. ඒකෙන් පස්සේ අපිට ගලව ගන්න බෑ. ඉතින් තණ්හාව මේ නිරුද්ධ වෙන්න නම් හොඳට දැක ගන්න ඕනේ අපි මේ අතරෙත් කෝවටද මනාපමනාපකම් තියෙන්නේ. එතකොට මේ කැරගෙන ගලේ පාසි නොබෙදී වගේ මේ පරියන්ක තුල මේ සිදුවෙන සිදුවීමට ඉඩ දුන්නාම අපිට සමහර වෙලාවට වේදනාව වෙනවා. ඒකත් මේ ඒක ප්‍රකට වෙලා එනවා නම් අපි ඉරියව් වෙනස් කරන්නේ නැතුව පොඩ්ඩක් ඒ වේදනාව දිහා බලන් ඉන්න පුළුවන්. බැරිම අවස්ථාවකදී වේදනාව දකින්න පුළුවන්. ඊට පස්සේ ආයේ නැවත හුස්ම රැල්ල එනවා. හුස්ම රැල්ල සියුම්ම දකින්නවා. ඒක බලන්න පුළුවන්. මේක නිකන් හොඳට කාලයක් යද්දී පරියන්ගේ පැය පැන්නට පස්සේ පරියන්ක විසින්ම ඉරියව්ව සකස් කරන විනාඩි 45 50 පැන්නට පස්සේ පරියන්ක විසින්ම ඉරියව්ව සකස් කිරීමක් තියෙනවා. අපිට වෙලා තියෙන්නේ ඒක දරා ගන්න බැරි ඉඳලා ඊට කලින් පරියන්ක නැගිටින්න. ඉතින් හොඳට බලන්න මේ විදිහටම කරගෙන යන අතරේ ඔන්න ඔය ඉරියව් පැවැත්මත් හොඳට තේරුම් අරගෙන ඒකත් සකස් කරගෙනම යන්න පුළුවන් නම් තියෙන ඒකෙන් තියෙන පරිබෝධ ටික අඩුවේ කියලා මට කියන්න පුළුවන්. නැත්තම් භාවනාවේ කිසි ප්‍රශ්නයක් නැහැ ඉදිරියට යන්නේ. නමුත් මේකෙදි තමන්ගේ තණ්හාවත් හොඳට තේරුම් ගන්න මනාපමනාපකම් දෙක මොකද්ද? මොකද මෙතෙන්ට ගියාට පස්සේ තමයි ඒක හොයන්නේ. ඔතෙන්ට යනකම් ඒක හොයන්නේ නැතුව යන්න ඕනේ. මෙතෙන්ට ගියාට පස්සේ දැන් ගන්න ඕනේ මේ අරමුණ සහ අරමුණ නැති ස්වභාවයට ඕකටද කැමැත්ත තියෙන්නේ. ඕකටද මනාපමනාප තියෙන්නේ. ඉතින් කොහොමදත් අපි දිගට කරගෙන යද්දී සියුම් වෙන එක තමයි වෙන්නේ. සියුම් වෙච්ච එකේ තවත් අවධානය වැඩි වෙනවා නම් තවත් සියුම් කරුණු අපිට දැක ගන්න පුළුවන්. ඉතින් අන්නේ දැක ගන්නා සුළුව භාවනා කරගෙන ගියොත් ඔය ගැටලුවත් විසඳෙයි කියලා අපි යනවා මේ ප්‍රශ්නේ ඉවරට.
එමයි ස්වාමින් වහන්ස ලිඛිත ප්‍රශ්න නම් එපමණයි අපි වාචික ප්‍රශ්නවලට ආරාධනා කරමු. දැන් කරුණාකර ඔබට යම් කිසි ප්‍රශ්නයක් තිබේ නම් කරුණාකර ස්වාමින් වහන්සේගෙන් අසනමින් ඉල්ලා සිටිනවා. අශ්විනි ඔයාට අන්මියුට් කරලා කතා කරන්න පුළුවන් දැන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මට හිතේ තියෙන කරදරේ තමයි තියෙන්නේ භාවනා කරනකොට සිතිවිලි ගොඩාක් එනවා, ගොඩාක් කල්පනා කරනවා, ගොඩාක් ප්‍රශ්න හිතනවා, දෙඩ ගැන කල්පනා කරනවා වගේ. අනේ ස්වාමීන් වහන්ස මේකට සුදුසු මේ උත්තරයක් ලබා දීලා මට කියන්න මෙහෙම කල්පනා කරන එකේ සිතන එකේ ආදීනවත් කියන්න ස්වාමීන් වහන්ස. මේක අඩු කරගන්න උදව් කරන්න ස්වාමීන් වහන්ස.
ඔව් දැන් එතකොට ආනාපානෙ හරි නැත්නම් අපි හුස්ම රැල්ලට හරි සක්මනේ යටිපතුලට හරි හිත තිබ්බ වෙලාවක් මතකද? ඒක ගැන කතා කරොත් කොහොමද කියන්නේ? මේක දැනීම.
ඒක මේ ඒ විදිහට මේ පිම්බීම හැකිලිම් බලන්නේ ස්වාමීන් වහන්සේ. ඒක දැනෙනවා.
ඔව්.
එතකොට සිතිවිලි නෑ ස්වාමීන් වහන්සේ.
ඔව්. එතකොට පිම්බෙන හැකිලින් එකේ වෙනස හොඳට තේරෙනවද? පිම්බීම මොන වගේද, හැකිලීම් මොන වගේද කියලා.
පිම්බීම් කීපයක්ම තියෙනවා, හැකිලීම් කීපයක්ම තියෙනවා, එක පිම්බීමක හැකිලීමක කියලා තේරලා තියෙනවා සාමාන්‍ය.
ඔව්, එතකොට කොහොමද පිම්බෙන එක හැකිලෙන එකෙන් වෙනස් වෙන්නේ? නැත්නම් පිම්බෙන එක මට දැනෙන්නේ මෙහෙමයි කිව්වොත් මොන වගේද කරුණු?
පිම්බීම එක ඉහළට ඉස්සෙනවා වගේ දැනෙනවා, හැකිලීම පහළට ගමන් කරනවා වගේ දැනෙනවා.
ඔව්, එතකොට ඒ වගේ තව සියුම් වෙනස්කම් තියෙනවද?
සෝයින්හන්ස් දැනට නම් ඉච්චරයි දෙක.
හරි, එතකොට පිම්බෙන හැකිරෙන එක වාර කීයක් විතර සාමාන්‍ය හුස්ම රැලි 10ක් 15ක් වගේ බලන්න පුළුවන්ද, නැත්නම් 4ක් 5ක් වගේද?
4ක් 5ක් වගේ සංඝ.
4ක් 5ක් වගේ පුළුවන්. ඊට පස්සේ ඒ 4 5ක් යද්දී ඒ පිම්බීම හැකිලීම මේ එන්ඩෙන්ඩ සියුම් වෙනවද, ගොරෝසු වෙනවද, මොන වගේ වෙනසක්ද සිදු වෙන්නේ? يعني එන්ඩ ඒකේ ප්‍රමාණය අඩු වෙනවද ගන්න හුස්ම වල, නැත්නම් වැඩි වෙනවද?
ස්වාමීන් වහන්ස මේ ටික ටික අඩු වෙන ගතියක් තියෙනවා.
අඩු වෙන ගතියක් තියෙනවා. ඒ අඩු වෙන අඩු වෙන්න හුස්ම රැල්ලේ අරමුණේ තියෙන ස්වභාවය සියුම් වෙන්න වෙන්නද ඊට පස්සේද ඔය සිතුවිලි වලට යන්නේ, නැත්නම්
ඒ අතරතුරත් වෙනවා ස්වාමීන් වහන්ස? නිතරම තියෙනවා.
අතරතුරත්
හරියට සිතුවිලි ගොඩක ඉඳන් භාවනා කරනවා.
ඔව් ඔව්. එතකොට හරි, ඔය කරුණ ටික තමයි මට වැදගත්. එතකොට ඔයා කියන විදිහට පිම්බීම හැකිලිම තියද්දී අර සිතුවිලි නැහැ.
පිම්බීම හැකිලිම දැනෙන අවස්ථාවේදී සිතුවිලි නැහැ ස්වාමීන් වහන්ස. ඒ පිම්බීම හැකිලිම බලන අතරතුරත් සමහර වෙලාවට එනවා.
ඔව්, ඒ කියන්නේ පිම්බීම හැකිලිම දැන් මම අර දැන් අද බණේද කිව්ව විදිහට පිම්බීම හැකිලිම කියන කය ආයතනෙට ගියොත් මනසේ තියෙන ඔයයි සිතුවිලි වලට යන්න බෑනේ.
එහෙම
මූලධර්ම වශයෙන් මං කියන එක පැහැදිලිද? හරියටම පිම්බීම හැකිලිම ගියොත් සිතුවිල්ලකට එන්න ඉඩක් නැහැ. ඉතින් ඕකට උපමාවක් දුන්නොත් ගලන ගඟක් එකපාරට නවත්තන්න පුළුවන්ද අපිට?
බෑ සෝනි.
බෑ. අපි එතකොට කරන්නේ ගලන ගඟක මේ වේල්ලක් බඳිනවා නම් ඉස්සෙල්ලාම ගඟ එක පැත්තකට හරව ගන්න ඕනේ. ඒකට අපි කරන උපක්‍රමයක් තමයි වැලිකොට්ටයක් දානවා. ඊට පස්සේ එකක් දානවා, ඔය හොයා ගන්නවත් නෑ වැලිකොට්ටේ. දෙවෙනි එකක් දානවා, හොයා ගන්නවත් නෑ. මෙහෙම 100ක් විතර දැම්මට පස්සේ වැලිකොට්ට පේන්නවත් නෑ. 1000ක් විතර දැම්මට පස්සේ ඔන්න පොඩි ගොඩක් එනවා. ඊට පස්සේ 10000 ගානක් දාන්න ඔන්න වැලිකොට්ට ගාන වැඩි වෙන ගඟ හැරෙනවා අනිත් පැත්තට. පොඩි පැත්තකට හැරෙනවා. ඊට පස්සේ තමයි අපි එතනින් තාප්පේ ගහන්නේ. පැහැදිලිද?
එහෙමයි.
එතකොට අපි පිම්බීම හැකිලීම නැවත නැවත 1 2 3 4යි නම් පිම්බීම හැකිලීම පේන්නේ, ඊළඟ දවසේ ඊළඟ පරියන්කේදී 5ක් පේන්න මේ බලන් උත්සාහ කරනවා. ඊට පස්සේ 6ක් බලන් උත්සාහ කරනවා. මේ විදිහට ඉස්සල්ලාම පිම්බීම හැකිලීම වර්ධනය කරගන්න ඕනේ. අපි වැලිකොට්ට ගාන දාන එක වැඩි කරලා, නැත්නම් අපි විතර්කේ පිම්බීම හැකිලීමට දාලා පුළුවන් තරම් මේ පිම්බීම හැකිලීමම ගරු කරලා ඒකටම තල්ලු කරලා ඒකම දැනගන්න ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. එකක් අංක 1. පැහැදිලිද?
එහෙමයි සෝන.
අංක 2 තමයි ඔන්න ඔය සිතිවි වලට දැනට මං කිව්වොත් සුතිරි වලට තියෙන්නේ තරහක් තියෙනවායි කියලා කිව්වොත් කොච්චර දුරට සාධාරණද?
එහෙමයි ස්වාමීන් වහන්ස, මං කැමති නෑ සිති දෙනවට. මං කැමති මට අරමුණ විතරක් දැනෙනවා.
ඔව්, අන්න ඒකින්ද ඒක තේරුම් ගන්න. මේ ලෝකේ අපි දැන් අපි භාවනා කරන්නේ මොකටද?
සිත දියුණු කරගන්න.
දියුණු කරගන්න. ඒ කියන්නේ ප්‍රඥාව පහළ කරගන්නනේ.
එහෙම.
ප්‍රඥාව කියන්නේ මොකද්ද?
අවබෝධය.
අවබෝධය. හරි, ප්‍රඥාව කියන මං තේරුම් කරලා දෙන්නම්. අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගැනීම තමයි ප්‍රඥාව. හරිද?
එහෙමයි.
එතකොට ආනාපානෙන් දැන් සිතුවිලි වලට යනවා, සිතුවිලිත් එක එක සිතුවිලි යනවා, ආයේ ආනාපානෙට එනවා. එතකොට මේ ක්‍රියාදාමය තුල ඒක එකක්. ඔයා කැමති එක තමයි ආනාපානෙ දිගටම තිබීම. එතකොට ඔයා කියන ඔයා කැමති මේ ආනාපානෙ දිගටම එක විදිහට තිබීමත් ආනාපාන යනවා, සිතිවිලි වලට යනවා, සද්දවලට යනවා, වේදනාවලට යනවා, නැවතත් ආනාපානයට එනවයි කියන කාරණා දෙක තුල අනිත්‍ය වැඩිපුර තියෙන කෝකේද?
අර විවිධ අරමුණු වලට යන එක.
විවිධ අරමුණු වලට යන එක. දැන් අපි භාවනා කරන්නේ මොකටද එතකොට?
අනිත්‍ය අවබෝධ කරගන්න.
අනිත්‍ය අවබෝධ කරගන්න. දැන් එතකොට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද ඔය?
අනිත්‍ය.
අනිත්‍ය. එතකොට මේ භාවනා කරන්න ගිහිල්ලා හම්බෙච්ච උත්තරයක්ද ප්‍රශ්නයක්ද මේ?
උත්තරය සයින්.
උත්තරයක්. ඒ උත්තරේ ප්‍රශ්නයක් කරගෙනද උත්තරයක් කරගෙනද?
ප්‍රශ්නයක් කරගෙන සයින්.
දැන් තේරුණාද?
තේරුණා සයින්.
ඒකේ ඉඳන් මේ සිතුවිලි ආවා කියලා ඒවට වෛර කරන්න එපා වායි. ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ අපි මේ මූලික අරමුණක් තියාගන්නවා කියන්නේ මූල කර්මස්ථානයක සරණ යනවායි කියන්නේ. ඒක මේ අර යෝධයාගේ කෘත්‍යය. අපි මේ මත් වෙලා ඉන්නේ කඩු කරගන්න විතරයි. හැබැයි මේ පුරෝහිතගේ වැඩේ තියෙන මේ අනිත්‍ය දකින්න එක. ඒකට ඉස්සෙල්ලාම කරන්න ඕනේ මූලික කර්මස්ථානේ තියෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. හැබැයි අපි ඒකේ වැඩිපුර තියන්න උත්සාහ කරන එක වෙනම දෙයක්. හැබැයි ඒකේ දිගටම තියෙන්න කියලා බලාපොරොත්තු වෙන්න එපා. හිතේ ස්වභාවය ඒකයි. අර එක්කෙනෙක් ඇහුවලු මේ සිතුවිලි වල ගොඩාක් එනවා මේක නවත්තන්න බෑ මොකද කරන්න කියලා. ඊට පස්සේ යාමුතුරු කෙනෙක් කියවලු ගැමෙක්සොන් කාලක් ගහපන් කියලා. ඇයි මේක මැරෙනකම් මේක වැඩ. මේක ස්වභාවය. ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලාම මේක තමයි ස්වභාවය. සතුටු වෙන්න අච්චරා සංඝාත සූත්‍රයේ සඳහන් කරනවා එක හුස්මක් දැක්කනම් මහත්ඵලයි මානිසංසය. ඒක සාංගික දාණය මැරෙනකම් දුන්නත් ගන්න බෑ. මැරෙනකම් උපසම්පදා සීලය රැක්කත් ගන්න බෑ. මැරෙනකම් මරණ සතිය දක්වාම වෙන භාවනා කරලත් බෑ. විපස්සනා කරන එක අච්චරා සංඝාතයක් ඇඟිලි දෙකක් එකහොම කළ ගහන කාලයක් විපස්සනා භාවනාව ඒ හුස්ම රැල්ල දකින්න පුළුවන් නම් මහත්ඵලයි මානිසංසය. එතකොට ඔය හුස්ම රැල්ල කීයක් දැකලා තියෙනවද? හතරක් එක දිගට දැකලා තියෙනවා. මහත්ඵල මහානිසංස කෘත්‍යයන් හතර සිදු වෙලා තියෙනවා. අන්න එතන සතුටු වෙලා අර හිත එහෙම මේ දුවන එකට වෛර කරන්න නැතුව ඉන්න පුළුවන් නම් බොහොම ඒක තමයි මන් දකින්න මෛත්‍රිය මේ ලෝකේ. ඒක තමයි මන් දකින්න කරුණා. ඒක කරන්නා සුළුව ඊළඟට පරියන්ක භාවනාව කරලා මෙන්න මේ අනිත්‍ය දැක ගන්නා සුළුව විපරිණාමය දැක ගන්නා සුළුව තමන් මේ නිත්‍ය සුඛ ආත්ම හොයන්න යන්න එපා. අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්නා සුළුව සංකල්පයේ මේ වෙනසක් විතරයි වෙන්න ඕනේ. භාවනාවේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම කිව්වොත් මොකද කියන්නේ තියෙන්නේ?
ඔබ වහන්සේට ගොඩාක් පින් ස්වාමීන් වහන්ස ගොඩාක් ස්තුතියි.
හරි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
සාදු 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 ස්වාමීන් වහන්ස. රජිකා ඔබට දැන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
රයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අද ටිකක් වෙහෙසත් ඇති අපිට අවස්ථාවක් තියෙනවාද?
ආ
මේ එහෙමයි ස්වාමීන් වහන්ස මම මේ කතා කරේ ස්වාමීන් වහන්ස ඇත්තටම මේ අවස්ථාව ගත්තේ මම ඊයේ පෙරේදා මේ රිට්‍රීට් එකට ගියා. ඒ වෙලාවේ මට අත්දැකපු කාරණා දෙක තුනක් ඇත්තටම ප්‍රකාශ කරන්න කියලා හිතුණා. ඒකට දැන් ඇත්තටම මගේ මූල කර්මස්ථාන මගේ ඉදරින් නම් සතිය වඩන වෙලාවේ තිබුණේ ඔය නාඩි වැටෙන ස්වභාවයකට තමයි අරමුණු වෙන්නේ. සහායකේ ඒ නාඩි එක ළඟ තියෙන නාඩි දෙකක් අතර තියෙන වෙනස හරිම සියුම් වෙනසක් සහ ඒක ඒ නාඩි වැටෙන ස්වභාවය හරිම පොඩි වෙලාවක් සහ ඒ අතර තියෙන හිස්සන ටිකක් වැඩි වෙනවා වගේ දැනෙන තත්ත්වයක් තිබුණා. හැබැයි ඒත් එක්කම ඔය අනිත් වැඩ නිසා පොඩ්ඩක් මගේ දෛනික සතිය වඩන එක චුට්ටක් අඩාල වෙලා තිබුණා මං ට්‍රිප් එකට යනකොට. ඒ උභහාසයට මේක මම කලින් අවස්ථාවක ඉදිරිපත් කරන්න පොය නාඩි වැටෙනවා කියන්නේ හුස්ම ආස්වාස් ප්‍රාශ්වාසයේ මේක එක එක ස්වභාවයක් කියලා වගේ උභහාසය එක තහවුරු කරා ගිය පාර වැඩසටහනකදී. ඊට පස්සේ දැන් මේ පාර ගිහිල්ලා රිට්‍රීට් එකට ගිහිල්ලා දැන් මට තේරෙනවා මේ ඔය අශිනික වගේ නිකන් හිතුවිලි එනවා. එච්චරම දැන් ලොකු අධිෂ්ඨානයක් වීර්යයක් උත්සාහයක් නැති කතියකුත් මට දැක්කා. මං ඒවට ලොකුවට සැලෙන කතියක් තිබුණේ හැ මේක තමයි මේ වෙලාවේ තියෙන ස්වභාවය කියලා. හැබැයි මම සක්මනට සහ පරයන්කට තියෙන අපේ කාලසටහන තියෙන වෙලාවල් වලට ඒ අවස්ථාවලදී ඒ කරන්න ඕන දේ කරගෙන හිටියා. හැබැයි මට තේරෙනවා ඉස්සර තරම් මගේ මේ වීර්ය නැහැ මූල කර්මස්ථානෙම හිත තියා ගන්න ඕන කියලා. හිත ශබ්ද වලට යනවා, වේදනා වලට යනවා. අර මේ පොෂය එකේ වුණත් ඉස්සර මගේ ලොකු උත්සාහයක් තිබ්බා මේ එකම පොෂය එකේ මේ ඉරියව්ව පවත්වා ගන්න වෙනස් කරන්න නැතුව. එතකොට يعني අර මේ ඒක එතකොට මේ මූල කර්මස්ථානේ තියාගෙන ඉන්න පහසු සහර සීමාවන් සීමාමලි වන් බොඳ වෙන ස්වභාවයට ළඟා වෙන නිසා වගේ එහෙමවත් වමනා තිබුණා. සමහරට ඇත්තටම ලොකු වේදනාවක් දැනෙන්නෙත් නැහැ. නිකන් මම ඔකේ නිකන් මේ ඉරියව්වත් මාරු කරනවා. ඔන්න එහෙම අර කිසිම නිකන් කිසි ගෝ එකක් නැහැ කියලා මේ වගේ ස්වභාවයක් තමයි මට දැක්කේ. ඉතින් ඒ අතර ඇත්තටම නාඩි වැටෙන ස්වභාවයක් ගෙදරදී දැනෙච්ච තරම් එහෙම ලොකුවට මට දැනුනෙත් නැහැ. දැන් කුඩ ඈතකින් වගේ හරි වෙහසක් දරන්න ඕනේ එක මූල කර්මස්ථානේ මුදුන්පත් කරගන්න වගේ ස්වභාවයක්වත් මම දැක්කා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් උනේ නැතත් අර මේක මේ වෙලාවේ තියෙන ස්වභාවය කියලා හිතුවත් මෙච්චර අමාරු ඇයි මට මූල කර්මස්ථානයට මේ හිත දාන්න කියන වගේ පොඩි ගැටලුකුත් මට තේනවා. මම අත්තු පිටින් කියන මේක ඕකියා මේක තමයි මට දැන් මේ වෙලාව මම මේක ඇක්සෙප්ට් කරන්න ඕනේ ඒක කමක් නැහැ කියන කිව්වට මට තේනවා මගේ හිතේ තව පැත්තක මට නිකන් පොඩි චෝදනාවක්ද මන් දන්නේ පොඩි නිකන් තියන පොඩි කහටක් මේ මොකද්ද මේ කරන්නේ නිකන් මෙච්චර මේ නිකන් මූල කර්මස්ථානෙවත් තාම පොඩ්ඩක් ඔයිට වඩා උනන්දුවක් නැද්ද වගේ කියන ස්වභාවකුත් මගේ හිත ඇතුලේ ඔන්නඔහුම දෙපැත්තක් දකින්න ස්වභාවයක් මගේ තිබුණා. හැබැයි මං ඊයේ ගෙදර ඇවිල්ලා අද උදේ සක්මන කළා ගෙදර සිටින් එක කරන වෙලාවෙ නම් අර පරණ ස්වභාවයටම ලඟුණා වගේ දැනුණා. හැබැයි නිකන් මට හිතුණා අර 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 වෙලාවේ දැනෙච්ච සැකයක්ද මන් දන්නේ ඒ පොඩි මොකද්ද ඒ විචිකිච්ඡා වගේ ගතිය ඔබ වහන්සේට ප්‍රකාශ කරන්න ඕනේ කියලා. මේ දෙවෙනි ප්‍රකාශයේ විදිහට ඇත්තටම දැන් මං යන්න කලින් ගොඩක් ඔය අපි දැන් මේ භෞතික ලෝකේ කරන දේවල් තියෙනවනේ, රස්සාවේ වැඩ, ඔය සෞන්දර්යාත්මක වැඩ, ඒවා ගොඩක් මං නියුක්ත වෙලා හිටිය රිට්‍රීට් එකට යන්න කලින්. දැන් ආවට පස්සේ මට නිකන් ඒවා ගැන මනිකා මොකද්ද මේ කරන පිස්සු, මේවා මොකද්ද මේවා නිකන් පොඩි ඒ ගැන
මොලේ පැදීමක් එනවා නේද? ඒකේ පළවෙනි ප්‍රකාශයේදී කරන් තියෙන්නේ මේ විඥානයේ කුත්තේ මේක තමයි. මේ මේ වංචනික ස්වභාවය අපි නිවන් දකින්නවා කියන්නේ මේ මේ පරියංගේ තුලනේ අපි හිතන් ඉන්නේ. නමුත් භාගතුනා සඳහන් කරන්නේ මේ මේ ආශ්‍රවයන් සොයවීමම තමයි, ආසාවක් හේම තමයි මේ රහත් වීම කියන්නේ. කෙලෙස් නැතිවීමම හරහා තමයි මේක පිටිපස්සේ තියෙන නිවන දකින්නේ. ඉතින් අපි මුල් කරගන්න ඕනේ අපේ මේ කෙලෙස් ටික නැති කිරීම. එතකොට මේ වංචනික ස්වභාවය හරි අල්ලන්න අමාරු දෙයක් තමයි මේ නැත්තම් අපේ තියෙන විඥානීය කෘත්‍යය. මේ විඥානීය කෘත්‍යය තමයි උන්නේ දෙබිඩි පිළිවෙත. එයා කියනවා හරි දැන් ඕකේ, වා වා ඕක කිසි ප්‍රශ්නයක් නැහැ. ඕකේ. හරි එමීට ඌ පිහියෙන් අයිනවා යටින් පිටිපස්සෙන් ඇවිල්ලා උඹ ඕකේද? ඕකේද? ඇත්තටම උඹ ඕකේද? ඊට පස්සේ අනිත් පැත්තෙන් කියනවා ඕකේ. ඒක ඒකම තමයි ටිකක් ලොකුවට ආවට පස්සේ මදුරුවෙට ගහන්න කියන්නේ තුමයි අයියෝ ඇයි උඹ ගැහුවේ බැනපන් කියනවා කාට හරි ඇයි උඹ බැන්නේ අයියෝ අපරාධනේ එතන බැන්නේ කියලා මේ මේක දෙන්නේ කියලා තමයි අපිට හිතෙන්නේ. එකේම විඥානයේ ස්වභාවය මේකයි. එයාට ඕනේ අපිව කලතන්න, අපිව කලඹන්න, අපිව සැක කරවන්න, අපි තරහ ගස්සන්න. ඉතින් මොකද්ද කරන්නේ? ඒ තියෙන මට්ටම අනුව එයා ඒක දෙකට බෙදලා පෙන්නනවා. උඹ හරි ජීවට උඹ හරිද? අන්න එතකොට තමයි තේරෙන්නේ මෙන්න මේ විඥානයේ කෘත්‍ය අල්ලන්න හරි අමාරුයි. මොකද එයාහා එහා එයාගෙන්මනේ අපි පේන අහන්නේ. දැන් මම කී කියා කියනවා මට මෙහෙම හිතුන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මම යම තමයි. උගේ තියෙන ස්වභාවයම ඌ එළියට දානවා. හැබැයි එළියට දාන්නේ භාගයයි ඇතුලේ භාගයක් තියාගෙන. මොකද ඒක විඥානයේ කෘත්‍ය. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ බොහොම සියුම්ම හොඳ සිහියෙන් සම්පජඤ්ඤයෙන් බලන්න ඕනේ ඇත්තටම මොකද්ද ඌ ඇතුලෙන් කියන්නේ කියලා. ඒක රෑන දුරකට තේරුම් අරගෙනනේ අපි යන්නේ. ඉතින් ඕක තවත් තේරු වෙන ඔය වගේ කියන්නත් ඕනේ. ඒ වගේම ඒක දිහා ව්‍යුත්ව මනසින් බලන්න ඕනේ. ඉතින් දෙවෙනි කරුණේදී තමයි ඉතින් අර ඒ තියෙන එපා වීමක් එනවා. මේ දැන් සාමාන්‍ය කටයුතු එපා වෙනවා කියලා ඔක්කොම අතාරිනව නෙමෙයිනේ. හැබැයි ඊට පස්සේ පුළුවන් මේක ජෝක් එකකට අරගෙන කරන්න. නැත්තම් අපි ඒක අතහැරෙමින් කරන්නවත් හිතෙන්නේ නැහැ ඇත්තට මන්ද.
අවසරයි ස්වාමීන් වහන්ස, ප්‍රහන්ත වැහෙන්නේ නැතුව අපිට.
ඇහෙනවද?
දැන් ඇහෙනවා ස්වාමීන් වහන්ස. අතාරින්න එකක් ගැන කී කීතලා අපි හිතුවා එකපාරටම අතහැරලා ගියා කියලා.
ඔව්. එතකොට අපිට පුළුවන් අර අතහැරලා වැඩක් කරගෙන යෑම සහ වෙහෙසකින් තොරව දෙයක් කරගෑම, ඒ දඟලන්නේ නැතුව කරගන්න ගතිය, කලබලයක් නැතුව වැඩක් කරගන්න ගතිය, එතකොට එනවා අර අපි ටිකක් නැට්ට පාග ගන්න ගතිය. මට තේරුණේ ඒ මගේ ජීවිතේදී එන්න අර දේවල් පිළිබඳ එච්චර එහෙම ලොකුවට දඟලන්න ඕනකුත් නෑ. හැබැයි කවුරු හරි අවුස්සන්න නම් පුළුවන්. එතකොට අවුස්සපුවම ඌ කන දිහා බලලා ඌ වැඩේ කරගෙන යනවා දැක ගන්නත් පුළුවන්. ඉතින් ලොකු සාන්නාන්සේ ඔබ හරියට ලස්සනට කරනවා අපිට. අවුස්සලා දිනවා මේවා තමයි කරන්න ඕනේ කියනවා. ඊට පස්සේ ඉතින් කන එක කනවා. ඊට පස්සේ කියනවා අනේ ඔබ මෝඩයා කරානේ. ඉතින් අපිට මේ දෙක තේරුම් ගත්තාම පුළුවන් අපේම මෝඩකම පාවිච්චි කරලා අපිව හදපු ඒ වැඩේ හරි ලස්සනයි බලන් ඉන්න. දැන් ඉතින් කාලාම මේ බලන් ඉන්න මොකද්ද මේ ගහන මැච් එක. ඉතින් ඒක තමයි අර ගුරුරේ කුඩි තියාගත්තාම හරි පහසු. මේ අපේ අර විඥානීය කෘත්‍ය අපිට තේරුම් ගන්න පහසුයි. මොකද ඒ අපි කියන දේම කරන පිරිසක් හිටියොත්, අපි කියන එකම හරි කියන පිරිසක් හිටියොත් අවදාවත් මේ විඥානයේ තියෙන වංචනික ස්වභාවය අල්ලගන්න. නමුත් අපේ දින එකට හරහට අපිට මොනව හරි එනවා නම් අන්න තීරුම් ගන්න පුළුවන්. එතකොට අලකොල වෙනවා. එතකොට කලබල වෙනවා ඇතුළත ඉන්න සතක්. එතකොට පුළුවන් මෙයාගේ කෘත්‍ය මොකද්ද? මේ එක පැත්තක් ගන්න ගතිය. එක පැත්තක් අරගෙන ඒ එයාගේම ඇතුලෙන් අනිත් පැත්තටත් කරුණු කියන ස්වභාවය. ඉතින් මේ දෙකම දැකලා දෙකටම සමහිත පවත්වලා දෙකටම ගණන් ගන්න තු ඉන්න පුළුවන් මට්ටම ටික 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 අප්‍රමාදීව තමයි හැදෙන්න ඕනේ. ඉතින් එහෙම ඉතින් ඒක අනුසය ආශ්‍රව දැක ගන්නා සූර භාවනා කරන එක ට ඉතින් අර ටික 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 කරන්න ඕනේ. ඉතින් අර කාර්ය බහුල ජීවිතයත් එක්ක විපස්සනා කරන්න බෑයි කියන එක නෙමෙයි. හැබැයි ඒකේ වංචනික ගතිය වැඩි සහ සියුම් වෙන්නත් වංචනික ගතිය වැඩි වෙනවා. නමුත් ඒක අල්ලන්න සියුම් කරගත්තට පස්සේ නම් පහසුවක් තියෙනවා. නැත්තම් මුලින් කලබල ජීවිතයක මිදලා රහතන් වහන්සේටත් සමාධියෙන් පිරිනවා කියලා සඳහන් කරනවා. රහත්ඵල සමාපත්තියට සමාදින්න බෑ කියනවා මේ ගිහි පිරිස වැඩි ආශ්‍රය කළ කතාව හරි ගියොත්. ඉතින් අපි ගැන කිනම් කතා. ඒකෝර අපි දැනගන්න ඕනේ විවේකී ගරු කරලා පාඩුවේ ඒ ටිකක් කරන ගමන් සතිමත් වෙන්නත් නිතර නිතර වැඩ අතරතුර පළවා පාඩුවේ නිස්සද්දව නැවතිල්ලේ වැඩ කරන අතර ඒ ආශ්‍රවයන් වැඩ කරන වැඩි කරන කිසියම් දෙයක් කරන්න එපා කියලා මේ පරිවර්ජනා පහතබ්බා පරිසේවනා පහතබ්බා අදිවාසනා පහතබ්බා වලින් සඳහන් කරන්නේ මේ ආශ්‍රවයන් වැඩි වෙනවා නම් යම් කිසි දෙයකින් අනුසය වැඩි වෙනවා නම් ඒක කරනවයි කියන්නේම ඉතින් හිතා ගන්න ඕනේ අපේ ඒකට තියෙන අර නිවනට තියෙන ගරු කිරීම. ඉතින් අපි පුළුවන් තරම් මේ විදිහට ටික ටික සුද්ධ කර කර යන්න තියෙනවා නම් පාත් එක හැදෙනවා. යන්න ඕන මගදී අනිත් දේ තමයි අර නාඩි වැටෙනවයි කියන එක ඇත්තටම ආනාපානයට වඩා සියුම් කම්පනයක්. ආනාපානයේ සියුම් වුණාට පස්සේ තමයි ගොඩක් වෙලාවට මේ කම්පනය තියෙන්නේ. ඒක මුලැමැදගෙන හાર્ට් බීට් එක නැත්තම් නාඩි වැටෙන එකේ මුලක් මැදක් අගන්නේ දිගට යන මේ ගමනක් තියෙන්නේ මැරෙනකම්. ඉතින් ඒකේ ඉන්නවයි කියන්නේ ඒක තමයි අවම දුක. එතනින් එහාට ගියොත් ඔන්න ආනාපානිය හදනවා රූපයක් හදනවා සිතිවිල්ලක් හදනවා අතෙන්ට අතන ඉන්නකන් හැමතැනම නාඩි වැටෙනවා තමයි තේරෙන්නේ අපිට. ඉතින් ඇයි 24ම තියෙන දෙයක් අපි එතනින් එළියට ගිහින් තමයි රූප වේදනා සංඥා සංකාර දකින්නවා. ඊට පස්සේ සංස්කාර හැදුවට පස්සේ ඉතින් ඊට පස්සේ විතික්කමනේ වෙන මට්ටමටම මේ ලෙවල් 3 කඩාගෙන යනවා. ඉතින් අර ඒක සියුම්ම කම්පනයක් අපිට ගොඩාක් හිත සියුම් වෙන්න ඔය ටික තමයි කොහොමදත් දැනෙන්නේ තියෙන්නේ මොනවටත් ඇගේ ඇතුලේ වැඩ කරන එක තමයි ඔය ටික.
එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ කියන ඒ කම්පනය මට දැන් කාලයක් ඉස්සරට මුලින්ම මම දැනගත් ඒක හඳුරගත්ත කාලේ සක්මනට මේ පරන්ට ඉඳගත්තාම තමයි දැනුනේ. ඊට පස්සේ මට වෙන දේවල් කරනකොට උනත් ඕන වෙලාවක කියන්නේ මම තනියම ඉන්න ඕන වෙලාවක මට එක්කිට යන්න පුළුවන් ගැතිය තිබුණා. හැබැයි අර උපවාස කියනවා වගේ දැන් අර මේ ඊ අවුරුද්දකට පාරක් හරි ඔය රිට්‍රීට් එකේ අනේක මම කරන්නේ අර මේ අපි ගොඩක් අර උපවාස කිව්වා වගේ ගොඩක් මේ ජීවිත ගොඩක් කාර්ය බහුලවනේ ඉන්නේ. එතකොට ඔය දැන් සමහර වෙලාවට රිට්‍රීට් එකට ගිහිල්ලා ආවට පස්සේ දැනෙන ඔය වංචනික ධර්ම සහ හිතේ මනාපමනාප පහළ වෙනකොට මේවා අල්ල ගන්න පුළුවන් ගතිය පොඩ්ඩක් දියුණු වෙන ගතිය තේනවා. හැබැයි ආයෙ කාලයක් මේ ගිහි ජීවිතේ ඉන්නකොට ආයෙ නිකන් ඒවා පොඩ්ඩක් අත්හැරෙන ගතිය මම දැකලා තියෙනවා. එතකොට ආයෙ හරකට ගියා දා පොඩ්ඩක් ආයෙ චාර්ජ් වෙලා
ඒක ඕදෝද මඩේ දාන්න තියෙන්නේ. ඉතින් එරයි තියෙන්නේ දාදි දාන්න ඕනේ මේ කොච්චර මඩක්ද ආයෙ දාන්නේ මඩේ කියන එක දාන්න ඕන නැති. ඊට පස්සේ ආදීනවේ තේරෙනවා Tamanට.
එහි සයන්ස් ඔබහන්ස මට කලිනුත් ඔය උපදේශම දුන්නා ඔය කියන ආශ්‍රව වැඩි වෙනවා නම් කොච්චර මේ වුණත් ඒ එතනින් අයින් වෙන්න කියන එක මම ඒක නිතරම මොන දේ කරත් මේ ගොඩක් වෙලාවට අවධානය යොමු කරන ඔබ වහන්සේගේ උපදේශ ලබා දීම නිසා ඒක ඒ විදිහටම පිළිපදගෙන යනවා ස්වාමීන් වහන්ස. බොහොම පිං ඔබ වහන්සේට මේ ඒ මට ඒ අවශ්‍ය උපදේශ ටික ලබා දෙන්නට ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි.
හරි තෙරුවන් සරණයි. මම හිතන්නේ කාලයත් ගෙවි 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 විදි විදි යනවා.
එහෙමයි ස්වාමීන් වහන්ස. තවත් අතක් නම් එසවිලා තියෙනවා.
අත්නිම තමයි
හැබැයි. කලින් අතම. කලින් අතමයි.
ඒ අතමයි ස්වාමීන් වහන්ස.
ඒක පාත් කරලා නැහැ වගේ මට හිතෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. සමහර විට එහෙම වෙන්න ඇති. ඔබ වහන්සේට ඉතාමත්ම පින් සිද්ධ වෙනවා. ප්‍රශ්න වලට මේ විදිහට ඉතාමත්ම වටිනා පිළිතුරු ලබා දීම පිළිබඳ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
අනේ තෙරුවන් සරණයි. මතක් කරන්න ඕන කාරණේ තමයි මම හෙට යනවා ආයුර්වේදික නවතින්න මාසයක් විතර. ඉතින් ඉදිරියේදී සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තිබ්බොත් විතරක් අපි සම්බන්ධ වෙන්න. නැත්නම් අපි ඒ පැටිය తీරලා ඉදිරි දිනයකදී සම්බන්ධ වෙන්න පුළුවන් වුණොත් මම මේල් එකක් දාන්නම්. හරි තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
නයි.
නදීප්
බොහොමත්ම තින් ඉන්ද්‍රනන්ද, අද දිනේ අපේ වැඩසටහන සමාප්ත කිරීමේ අවසාන අංගය වන පුණ්‍යානුමෝදනාව සිදු කිරීමටයි සූදානම් වන්නේ. ඒ සඳහා පත්මානන්දාට මම ආරාධනා කරනවා අද දිනේ පුණ්‍යානුමෝදනාව සිදු කරන ලෙස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. බොහොමත්ම
බොහොමත්ම තින් දීප්, අවසරයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගෙන් අපිට ඉතා වටිනා ධර්ම දේශනාවක් අහන්න ලැබුණා. ඒ වගේම ඔබ වහන්සේ මේ සතිමත් වීම සඳහා අපට ඉතාමත් වටිනා උපදෙස් සුත් ලබා දුන්නා. ඉතින් ඔබ වහන්සේට ඉමහත් පිනක් අත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබට ඉතාමත් ඉක්මනින් ඔබගේ ඒ යම් ආබාධයක් ඇතිනම් ඒ සියල්ල දුරු වී ඉතා ඉක්මනින් සුවපත් වේවායි ප්‍රාර්ථනා කරනවා. එසේ සුවපත් වී අප සමග නැවත ඉක්මනටම සම්බන්ධ වන ලෙස දෙපා නැමැති ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා. අපට මේ අවස්ථාව ලබා දුන් නිස්සරණ වනයේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අපට නිතරම සහාය වන අනිකුත් ස්වාමීන් වහන්සේලාටත් මේ පින අයිති වේවා. මේ සම්බන්ධව සිටින සියලු දෙනාටමත් මේ ධර්ම දේශනාවට සවන් දීමෙන් කුසල් සිද්ධ වේවා. මම දැන් දෙවියන්ට සහ අපේ මළගිය ඥාතීන්ට පින් දීම සඳහා ගාථා සජ්ජායනා කරනවා. එත්තා දෙවියන්ට සහ පින් කැමති සියලු සත්ත්වයන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාචම් හේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මාංසදා. අපේ මියගේ නෑයින්ට පින් දෙමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අප නිර්වාණය දක්වාම අපට බාලයින්ගේ ඇසුරක් නොවේවා. කල්‍යාණ මිත්‍රාශ්‍රයම ලැබේවායි ප්‍රාර්ථනා කරමු. මිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. අවසරයි ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරද?
අවසරයි.
ඕකාස වන්දාමි බන්තේ.
සුවපත් වේවා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ.
සුපස්තේවා.
තිතියම්පි ඕකාස කමාමි බන්තේ.
සුපස්තේවා.
තතියම්පි ඕකාස කමාමි බන්තේ.
සුපස්තේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටිය සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු
වේවා. සියලු දෙනා පිරිවන් සරණයි.
පිරිවන් සරණයි ස්වාමීන් වහන්සේ.